గరు జనాధిపతి తుమా
గరు కథానాయకతుమని విశేషన్మ మామితాన్ని మేత ఇతిహాస అప్పి ඉදිරිපත් කරන ලබන විශාලතම පරිපූර්ණ කැස්සමේන්තුව අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා. අපි පහුගිය 5 වෙනිදා 2026 වසරට අවශ්‍ය වෙන අයවැය ලේඛනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. දීර්ඝ විවාදකින් පසු. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට නැවත බිලියන 500ක පරිපූර්ණ කැස්සමේන්තුවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ හැමදෙනාම පිළිගන්නවා එවැනි පරිපූර්ණ කැස්තමේන්තුවක් අපිට අවශ්‍ය බව. මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යළි සක්‍රිය කරන්නත්, ඒ වගේම අපේ ආර්ථිකයට යළි පණ ලබා දීම සඳහාත් මා හිතනවා මෙවැනි පරිපූර්ණ කැස්තමේන්තුවක් අවශ්‍ය බව මේ පාර්ලිමේන්තුවේ හැමදෙනාම පිළිගන්නවා. නමුත් මා දන්නවා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සංවාදිනුත් එළිය සංවාදයක් තිබෙනවා. මේ බිලියන 500 හේතු කොටගෙන ආර්ථිකේ කඩා වැටෙනවා කියලා අප්‍රේල් වෙනකොට. හැබැයි මම හර්ෂ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙන එතුමා දැක්කා අවස්ථා කීපයකදී ප්‍රකාශ කළා තිබුණා රජයට මේ ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මුදල් තිබෙන බවත්, ඒ වගේම ඔහු ආධාර ගන්නත් ඔහුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළා තිබුණා. ඊට වඩා වැඩියෙන් ආයෝජන කරෙහි අවධානය යොමු කරන්න ඕන කියන ප්‍රකාශයත් ඔබතුමා කරලා තිබෙන එක වැදගත්. ඒ නිසා මා ඉස්සරලම යම් පැහැදිලිවීම කරන්න ඕන මේ සමාජයේ අනියත බියක් හදනවා මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් පරිපූර්ණ කැස්තමේන්තුවක් හරහා ඉදිරිපත් කිරීම තුළින් ආර්ථිකයේ විශාල තර්ජනයකට මුහුණ දෙනවා කියන. ඒ නිසා මා දැක්ක අප්‍රේල් වලදී නේද වැටෙනවා නේද ආර්ථික කඩා වැටෙනවා කියලා මම හිතන ඔබතුමා ගියද දැන් අර අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණේ ඔබතුමාලගේ පක්ෂේ. ඔබතුමා ගියේ නැද්ද ආර්ථික සාකච්ඡාවට? ආරාධනා කරලා නැහැ රවි කරුණායක මන්ත්‍රීතුමාට. ඒ සාකච්ඡාවේදී කියලා තියෙනවා දැන් අප්‍රේල් වල මේක වැටෙනවා කියලා. ඒක අහගෙන ඇවිල්ලා මම දැක්කා කීප දෙනෙක්ම මාදි සාකච්ඡාරා අප්‍රේල් වල වැටෙන කතාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේ ඉදිරිපත් කරන්නේ මේ බිලියන 500 වෙන් කිරීම හරහා සිදු වෙකි ආර්ථික ප්‍රතිවිපාක කියලා තමයි උන්ගේ අදහස. හැබැයි අපි ඉතාමත් හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිත වැඩ කරපු ආණ්ඩුවක්. ඒ නිසා අපි බැලුවොත් මේ 2025 වසර බැලුවොත් 2025 වසරේ අපිට අපේ රටේ ආර්ථික ශේත්‍රය ඉතාමත් වැදගත් සාධක ගණනාවකින් අපි වාර්තා තබල කිනුවට වඩා හොඳ ජයග්‍රහණ ලබලා තිබෙනවා. පළවෙනි එක ගත්තොත් තමුන්වන්සල දන්නවා අපේ රටේ භාණ්ඩාගාර ගිණුම දීර්ඝ කාලයක් භාණ්ඩාගාර ගිණුම ගියේ OD එක බැංකු අයිරාවකින් සමහර වෙලාවට 30 පොලිය අනුපාතයේ 33 36 වගේ පොලියක් ගෙව්වා මේ බැංකු අයිරාව වෙනුවෙන්. කොච්චර බැංකු අයිරාවක් තිබුණාද 2018 බැංකු අයිරාව බිලියන 180යි. තේසරියක බිලියන 180ක අයිරාවක් එක තමයි ගමන් කරේ. 2019 බිලියන 274යි. 2020 බිලියන 575යි. 2021 බිලියන 821යි. ඒ කියන ආණ්ඩුවේ account එක OD වෙලා තිබුණා බිලියන 821ක 2021. හැබැයි මම කියන්න කැමතියි 2025 නොවැම්බර් වෙනකොට අපේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ account එකේ ධන අගය බිලියන 1202යි. 2021කට සාපේක්ෂව එදා බැංකු අයිරාව බිලියන 800යි. අද ධන අගය 1200 කියන්නේ බිලියන ට්‍රිලියන 2ක ඉහළ යාම. ඒක ඉතා වැදගත් අපේ රටේ ආර්ථිකය. මම හිතන්නේ එවැනි සංචිතයක් නොතිබෙන්න අපිට අද මේ බිලියන 500 වෙන් කිරීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් වෙන උපාය මාර්ග ගණනාවක් අපිට හොයාගන්න වෙනවා මේ බිලියන 500 සම්පූර්ණ කරගන්න. දෙවෙනි එක අපේ ආදායම ගත්තොත් රාජ්‍ය ආදායම 2007 වසරට පසුව 2007 වසරේ තමයි අපිට 116.6ක රාජ්‍ය ආදායමක් තිබුණා. හැබැයි 2025 වසරේ අපි 15.9ක රාජ්‍ය ආදායමක් උපේනවා. ඒ කියන්නේ 2007න් පසුව ලංකාවේ වැඩිම ආදායම් ප්‍රමාණය මේ වසරේ උපේනවා. ඒ ආර්ථික හයිය අපිට අවශ්‍ය මේ අර්බුදයට මුහුණ දෙන්න. තුන්වෙනිම අයවැය හිගය. අයවැය හිගය බලුත් 1977න් පසුව 1977 තමයි අවසානයේදී සියට හතරයි දසම් පහක අයවැයෙහි ගියක් තිබුණි. හැත්ත අතින් පසුව හතරයි දසම් පහට වඩා වැඩි අයවැයෙහි ගියන් තිබුණි. සමහර කාලවල සියට දහය දසම් අට දක්වා 2014-13 කාලෙ ගමන් කරලා තිබුණා. අපිට කියන සතුටුයි 1977 තිබුණු අයවැයෙහි ගිය දශක ගණනාවකට පසු මේ අවුරුද්දේ 4.5 දක්වා ඇවිල්ලා තියෙනවා. 77 පස්සේ අඩුම අයවැයෙහි ගිය වාර්තා කරලා තිබෙනවා. ඒක වැදගත් දෙයක්. ඒ වගේම අපි දන්නවා අයවැය ඉලක්ක බැලුවොත් මුළු අපේ අයවැය ඉතිහාසයේම ආදායම් ඉලක්ක අභිභවාගීපු අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් වෙලා තිබෙනවා. මුළු ඉතිහාසයේම හැමදාම අයවැය ලේඛනයෙන් ආදායම් අපේක්ෂා කරනවා. හැබැයි ආදායම් උපයාගන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරා බිලියන 4960ක්. මේ 2025 දෙසැම්බර් 15 වෙනකොට බිලියන 5125යි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයවැය ලේඛනකින් අපේක්ෂා කරන ලද ආදායම ඉක්මවා යන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගත්තොත් අපේ ණය සීමාවන් හැමදාමත් අපි දන්න අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාට පසුව හැමදාමත් ණය සීමාවන් වැඩි කරනවා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා ඒ ණය සීමාව වැඩි නොකර තබා ගන්න. මේ 2026 සඳහා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරනට කිව්වා බිලියන 3800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරා. නමුත් අපි අයවැය යෝජනා හරහා තව බිලියන 60ක් අඩු කරලා බිලියන 3740ක ණය සීමාවක් තමයි තියෙන්නේ. අපි මේ බිලියන 504ක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතුව. තරම් වැදගත්. ඉනිසා දීර්ඝ කාලයකට පසු අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ණය සීමාව තුල ආරක්ෂා වීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙන එක දීර්ඝ කාලයකට පසු. ඒ වගේම 1950න් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබිලා තියෙන අවස්ථා 6යි 2024 වෙනකම්. 1956න් පස්සේ අවුරුදු 74ක්. ඒ මුළු අවුරුදු 74ම ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් තිබිලා තියෙන්නේ අවස්ථා 6යි. ඒ අවස්ථා 6ම 1%ට වඩා අඩුයි. මතකද බලන්න. 0.6යි 0.5යි 0.4යි 1%ට වඩා අඩුයි. හැබැයි මුළු ඉතිහාසෙම පළමු වතාවට අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය 3.8ක් වාර්තා කරන මේ අවුරුද්දේ. ඒකෙන මොකද්ද මේ? සියලු අපේ විදේශ ප්‍රේෂණ ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ මේ අවුරුද්දේ ලැබෙනවා. අපි සංචාරක ඉපීම් 2018 තමයි බිලියන 3.8ක වගේ සංචාරක ඉපීම් අපි ඒක අභිභවයයි කියලා අපේක්ෂා කරනවා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.18කට ආසන්නව අපි භාණ්ඩා සේව අපනයන ආදායම උපයා ගන්න හැකියි කියලා. ඒ සියලු වාර්තා ඒවා. මම කියන්නේ නැහැ හැබැයි මේ දත්තවලින් මේ විදිහට අපි ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පෙන්නුම් කරලා තිබෙනවා. ඉතාමත් ශක්තිමත් මූල්‍ය කළමනාකරණයක් සහ ඉතාමත් ඉලක්ක සාගත වැඩ කිරීමේ ප්‍රතිඵල හැටියට. නමුත් අපේ ආර්ථිකයේ තිබුණේ අර විශාල කම්පනයන්ට ඔරොත්තු දෙන සමත් ආර්ථිකයක් නෙවෙයි අපිට තිබුණේ. අපේ ආර්ථිකය කුඩාව වැරදි තීන්දුවක් බරපතල ගණේ විනාශයන් ඇති කරන ආර්ථික තත්ත්වයක් අපිට පොඩි වැරදි වර්ධ ගන්න තීන්දුවක් විශාල හානිකර ප්‍රතිඵල ගෙනත් දෙනවා. සාමාන්‍ය ලොකු වැරදීන් හානිකර ප්‍රතිඵල දෙන එක පිළිගන්න පුළුවන්. හැබැයි අපේ ආර්ථිකය තිබුණේ අපි ඇති කර ලබන කුඩා වැරදීමක් මාරාන්තික ප්‍රතිඵල ගෙන ආර්ථිකයක් අපිට තිබුණා. එනිසා අපි මේ අපේ ගත වුණු මාස 14ක් 15කට ආසන කාලය ඇතුළත අපි ඉතාමත් සංගමී වර්ධගන්නේ නැතුව ඉතාමත් සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් මෙදිහත් වෙමින් අපි ආර්ථික ස්ථායිභාවයකට ගෙනත් තියෙනවා. මම හිතන්නේ කවුරුත් පිළිගන්නවා. කාටවත් ප්‍රතික්‍රියා කරන්න බෑ. හැබැයි එවැනි ආර්ථික ස්ථායිභාවයක් ඇතුළේදී තමයි අපිට මේ ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. මේ ප්‍රහාර මේක ප්‍රහාරයක් ආර්ථිකයටත් අපේ ජන ජීවිතයටත් අපේ පරිසර පද්ධතියටත් මේක ප්‍රහාරයක්. ඒතර අපි පූර්ව වශයෙන් අපි හිටියේ නැත්තම් මෙවැනි ආර්ථික වශයෙන් ශක්තිමත් සහ ස්ථාවර තැනක අපිට මේකට මුහුණ දෙන්න බෑ. අපිට මුහුණ දීම සඳහා ධෛර්යය විශ්වාසය නිර්මාණය කරන්නේ අපි සතුව මේ වෙනකොට අපි අත්පත් කරගෙන තියෙන ආර්ථික ස්ථාවරභාවී ස්වභාවයක වැදගත්. නමුත් අපි දන්නවා මෙවැනි ප්‍රහාරයකට ඔරොත්තු දීමේ මට්ටමට මේ ආර්ථික වර්ධනය වෙමින් තිබුණ නොතිබුණු බව අපි දන්නවා. අපි ක්‍රමානුකූල බිඳ වැටුණු රටක් පියවරෙන් පියවර ස්ථායිර භාවය සඳහා ගොඩනගමින් තිබුණ වෙලාවක තමයි මේ කම්පනය අපේ ආර්ථිකයට ගෙනැද්දිලා තියෙන්නේ. එනිසා දැන් තවත් අපි මේ ආර්ථිකයට මේ ඇති වී තිබෙන කම්පනය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ඉතාම සියුම් මැදිහත් වීමර අපි මේ ආර්ථික කළමනාකරණය කරගත යුතුයි. හැබැයි ආර්ථිකයක් මොකටද? මසුරු සිටානෝ වගේ සියල්ල එකතු කරමින් ධනෙ එක්රස් කරගැනීම නෙවෙයි ආර්ථිකයක් කියන්නේ. ආර්ථිකයක් කියන්නේ ආර්ථිකය ලබා ගන්නා යම් හෝ ප්‍රතිලාභයක් තිබෙනවා නම් ඒ ප්‍රතිලාභය පෙරලා ජනතාවට ගලාගෙන යා යුතුයි. එහෙම නැතුව භාණ්ඩාගාරයේ ධනය ධන උණයි කියලා භාණ්ඩාගාරයේ ට්‍රිලියන ගණන් අතිරික්තයක් තිබුණයි කියන එකේ මොකක් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. එනිසා අපි ආර්ථිකය අත්පත් කරගන්න කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාවට ගලාගෙන යා යුතුයි. ඒක තමයි අපේ ස්ථාවරය. ඉතින් අපි හිතනවා මේ ආපදා තත්ත්වයේදී අපි සතුව තිබුණු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝග කරගත යුතුයි ජනතාවට ආධාර ලබා දෙන්න. ඒක අපි අත්තරින්නේ. මොකද මේට ඉතිහාසයේ තිබුණේ අපේ ආණ්ඩු බලයේ තියෙන අය ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. බලන්න අර නිවාස ගිනි තිබ්බට පසුව ඒ නිවාස වලට වන්දි දුන්නේ කොහොමද කියලා. සාධාරණද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට, පළාත් සභාවේට මන්ත්‍රීවරුන්ට කොහොමද දීලා තියෙන්නේ වන්දි? මිලියන 150 නේද? මිලියන 100, මිලියන 50, 60 එහෙම ගෙවලා තියෙනවා. ඇයි? හැන්ද තිබුණේ ඒගොල්ලෝ ගාව. හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ. තමන් විශාල පංගුව බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදෙනවා. ලක්ෂ එකහමාරක් දෙනවා ගයක් හදාගෙන ඔබතුමා දන්නා මන්නාරමේ පහුගිය කාලේ කිව්වා ලක්ෂ එකහමාරේ දුන්නේ. ඒකෙන් ගෙදර යන රුපියල් 10000ක් දෙනවා. ඒ 10000ත් අර ලක්ෂ එකහමාරෙන් අර එකහමාරෙන් අඩු කරගන්නවා. අතිරික්ත මොකද කලින් දීපු මුදල කියලා. මෙහෙමනේ තිබුණේ. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනව වගේ. තමන්ට බෙදා ගන්නකොට ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩු හැදුව මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි, ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මම කරලා තියෙනවා. මම කියන්න යන්නේ නැහැ නෙවතරෙවත. හැබැයි අපි අභිප්‍රාය තමයි ජනතාවට සාධාරණ මේ ප්‍රතිලාභ දෙන එක. ඒ නිසා තමයි අපි මේ පරිපූර්ණ කැස්තමින්තු මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ ජනතාවට සාධාරණ ලෙස මෙම ප්‍රශ්නයේදී ගොඩේම සඳහා ආණ්ඩුවක් හැටියට අපි මෙදිහත් වෙ යුතුයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙහෙම කරලා නැහැ. ගං වතුරකට සත්තු අහු වුණා නම් ඒ ෆාම් අයිතිකාරය බලා ගන්න ඕනේ. කඩයක් ගියා නම් ඒ කඩේ අයිතිකාරය බලා ගන්න ඕනේ. ගෙයක් ගියා නම් පොඩි මුදලක් දෙනවා. එයි ඇඟෙන් ඇටයක් දෙනවා වගේ තමයි ජනතාවට සැලකුවේ. මේක තමයි ඉතිහාසය. කාටත් ඒක අභියෝග කරන්න පුළුවන්. මම වුණත් මම මේ දත්තත් එක පැටලෙන්නේ යන්නේ නැහැ. අපේ පුනරුත්ථාපන අධිකාරී අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරලා තියෙනවා දීර්ඝ කාලයක් අපි ආනන්ද විජේපාල ඇමතුමා. ඉතින් එතුමා දන්නව කොහොමද ඒ එතුමා පුනරුත්ථාපන අධිකාරී වැඩ කරන රිසත් බදුදීන් මන්ත්‍රී ඇමතුමාගේ කාලෙත් එතුමායි අමාත්‍යංශ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරා. ඔබතුමා දන්නවා කොහොමද ඔබතුමාගේ අමාත්‍යංශයේ කාලෙක ඉවිරිලිතා සුච්චම් මුදල්. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේ කුමක්ද? මේ ජනතාවට යළි තමන්ගේ ජීවිතේ ආරම්භ කරමින් වඩාත් ස්ථාවර ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රතිපත්තිමේ ප්‍රවේශය. අන්න ඒ සඳහා තමයි අපි මේ බිලියන 500ක් අපේක්ෂා කරන්නේ. අපි අයවැය ලේඛනයේ පස්වෙනිද අපි බිලියන 72.5ක පරිපූර්ණ ඇස්තමේන්තුව සම්මත කරගත්තා. දැන් අපි බිලියන 500ක තව පරිපූර්ණ ඇස්තමේන්තුවක් අපේක්ෂා කරනවා. අපි බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කරලා තිබෙනවා ලබන අවුරුද්දට. අපි ඒ ප්‍රාග්ධන වියදම් වලිනුත් මේ ශේෂ්ත්‍රට යොමු කිරීම සඳහා බිලියන 130ක් විතර හඳුනාගෙන තිබෙනවා. ඒතර අපිට බිලියන 500යි අර දැනට වෙන් කරලා තියෙන මුදල් වලින් බිලියන 130ක් විතර අපිට මෙතෙන්ට පරිවර්තනය කරගන්න පුළුවන්. මේ අරමුණට යොදවා ගන්න පුළුවන්. ඒතර බිලියන 630යි. ඊට පස්සේ අපි අතන බිලියන 72ක් වෙනකන් බිලියන 800කට ආසන්න මුදලක් අපි මේ ගොඩේම සඳහා අවශ්‍ය වෙන මුළු ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. අපි ලෝක බැංකුවට ඔවුන් අපිට දල ලෙස මේ පිළිබඳ සමීක්ෂණය කළ වාර්තාවක් අපිට සඳහන් ලබා දෙවි. මේ වාර්තාවෙන් බලාගන්න පුළුවන් සමස්ත හානිය ප්‍රමාණය. දෙය අපි හානිය ප්‍රමාණය නැවත මේක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වෙන මම හිත රජයක් හැටියට වෙන් කරපු බිලියන 700කට ආසන්න මුදල් බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙන මේ ව්‍යාපෘතියෙන් ජනතාව සහ නේද මේ කාර්යයෙන් ගොඩේම සඳහා. ඒක වැදගත් කියලා මම හිතනවා. හැබැයි මේදී අපි අවධානය යොමු කරන කරුණු කීපයක් තියෙනවා. බිලියන 500ක් අතිරේකව මාකට් එකට එනකොට උද්දමනයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිමත් භාජනය කරනවා. සැලකිලිමත් භාජනය කළ යුතුයි. එහෙම නැත්නම් ඔබට මතක ඇති පහුගිය කාලේ එක් මහ බැංකු අධිපතිවරයෙක් කිව්වා ඇති තරම් සල්ලි අච්චු ගාලා ආපුවාම නේද සල්ලි අච්චු ගහනකොට බහණ්ඩ වලට ඉල්ලුමක් එනවා. සභාණ්ඩ ඉල්ලුම් ආපුවම බහන්න නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා රිවර්ස් කරලා ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න නේද මාපියේ මතේනේ නේද ඔබතුර මතකයි අපි දන්නා බිලියන 500ක අතරේක මුදලක් මාකට් එකට එනකොට යම් ප්‍රමාණයකට උද්දමනේ යම් බලපෑමක් ඇති වෙවි කියලා හැබැයි උද්දමනේ අතිවේගී බලපෑම වළක්වන්න නම් අපි බහණ්ඩා සේවා නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් ගේන්න ඕන ඉතින් අපි මේ වෙන් කරන මුදල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපේ යලි බහණ්ඩා සේවා නිෂ්පාදනයේ වර්ධනයක් අත්පත් කරගත්තොත් තමයි අපිට උද්දමනේ යම් පාලනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ඊළඟ මේ බිලියන 500ක් අපි මාකට් එකට එනකොට අපි දන්නවා අපි රුපියල් වලින් මුදල් වියදම් කරාට හැම රුපියලක් වියදම් කරනකොට ඒක ඇතුලේ ඩොලර් කොටසක් තියෙනවා සුපර් මාකට් එකල බඩු ගත්තොත් ඒ බඩු මල් ඇතුලේ ඩොලර් බඩු ටිකක් තියෙනවා අපි වාහනයකට තෙල් ගැහුවොත් ඩොලර් පංගුවක් තියෙනවා අපි නිවාසයක් හදන්න ගත්තොත් ඩොලර් පංගුවක් තියෙනවා සමීක්ෂණයක් කරලා තිබුණ අධිවේගී මාර්ගයක් හදන්න පටන් ගත්තොත් 18ක් ආනයනික බහණ්ඩ තියෙනවා එනිසා අපි ඩොලර් බිලියන රුපියල් බිලියන 500ක් අලුතෙන් මාකට් එකට දානකොට ඩොලර් වලට එන ඉල්ලුමට යම් ප්‍රමාණයකට වැඩිවීම ඉඩක් තියෙනවා ඒක අපි තේරුම් ගන්න ඕන එහෙනම් මොකද කරන්න ඕන කපතිනි ඒක මැනලා අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර් වලින් උපයා ගන්න ඕන එහෙම නැත්නම් ඩොලරයට විනිමය අනුපාතයකට තියෙන බලපෑමක් ඇති වෙනවා ඒ වැළක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන මම හිතන අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔවුන්ගේ බෝඩ් එක රැස් වෙනවා අපි හිතනවා අපිට ඒක සාධාරණ ඉටු කරලා දෙවි කියලා අපි ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සඳහා ආධාර අපි අපේක්ෂා කරමින් තිබෙනවා ඒතර අපි අපේක්ෂා කරනවා අපි 2026 සැලසුමේ තිබුණු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳව ගන්න ඕන එතකොට ඩොලරයට එන බලපෑම අපිට වළක්වා ගන්න පුළුවන් ඒ නිසා මේ ඩොලර් බිලියන 500 මාකට් එකට ගන්න පැති දෙකකින් අපිට අනතුරක් තියෙනවා උද්දමනේ පාලනය කර ගැනීම හා විනිමය අනුපාතයකට වෙන බලපෑම පාලනය කර ගැනීම. ඉතින් මේ පිළිබඳව අපි සැලකිල්ලක් කරමින් තමයි මේ කොතෙන්ද මේ ආයෝජනය යන්න ඕන මොන වගේ ආයෝජනය යන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඒ අනුව අපි මේ මුදල් වෙන් කිරීමේ ආකාරය පිළිබඳව ඉස්සලා මේ තියෙන පුනරාවර්තන වැඩ කොටස වෙන් කිරීමේ ආකාරය පිළිබඳව අපි සැලසුමක් හදලා තිනවා. මොකද මේක මම කියන්නේ විවිධ පැටලීලි සහගත ගයික එක අවස්ථාවල එක් එක් විදියට මේක සිද්ධ වෙලා තිබෙන නිසා පූර්ණ අදහස මම කියන්නම් මොකක්ද අපි ලබා දෙන සහන පැකේජ් එක පළවෙනි එක තමයි හදිසි ආපදා තත්ත්වයේ මේ පහව යාමත් සමග ආපදාවෙන් ආපදාවට ලක්වුණු පවුල් වලට නැවත තමගේ නිවාසය පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000 ලබා දීම. ඒතර මේක ඒ සියලු දෙනාට මේ 25000 හිමි. හැබැයි මම දන්නවා මේකේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් මේක ග්‍රාමසේවක මහත්මයා ඇතුළු නිලධාරීන්ගෙන් මේක සමන්විත එකකින් මේක තීරණය කරනවා. මේක දේශපාලන අධිකාරියක් නේ අපි ඉන්නේ මොකටද? කාට හරි එක සිද්ධ වෙන්නේ නැත්නම් මේගොල්ලෝ අපිට කිව්වම් අපි නිලධාරී මහත්තුරුන්ගෙන් අහනවා. මේව සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙන මේක තුට්ටක් හොයලා බලන්න. දේශපාලකයන් මේක බෙදෙන කෙනා නෙවෙයි. දේශපාලකයන් මේක දෙන්න ඕන කෙනා තීරණය කරන කෙනා නෙවෙයි. ඒක තීරණය කිරීම සඳහා ඒ සඳහා තියෙන රාජ්‍ය යාන්ත්‍රණය තමයි විශ්වාස කරන්නේ. හැබැයි දේශපාලකයන් මොකටද? යම් කෙනෙකුට අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ලැබිය යුතු කෙනෙකුට ලැබෙන්නේ නැතුව තිබෙනවා නම් අන්න දේශපාලන අධිකාරියගෙන පොඩ්ඩක් මහත්මයා බලන්න මෙන්න මෙයාට ලැබිය යුතුයි කියලා එයාගෙන් ඉල්ලීමක් ඇවිල්ලා තන ලැබිලා නැහැ ඒකන විමර්ශනය කරන්න. ඒක තමයි විධිමත් ක්‍රමය. ඊට වඩා මෙතන ඇවිල්ලා මම දැක්ක දේශපාලන කමිටු වලින් අස්සංගන මේ බොරු හොඳි. අපි තා පැහැදිලි විධිමත් ක්‍රමයක් හදලා තියෙනවා රාජ්‍ය යාන්ත්‍රණ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බවුන්ඩරි සීමාවන් හරියට නිශ්චිත වෙන්නේ නැහැ කොහොමද? මිදුලට වතුර ආවද? ඇතුළටම වතුර ආවද? නේද? පාරේ වතුර ගියාද? මේ වගේ තියෙන පොඩි දුෂ්කරතාවයන් තියෙනවා. ඒ නිසා මම දන්නවා මේ විශාල වැඩ කොටසක් කරන ග්‍රාම නිලධාරි මහතුරු. ගාම නිලධාරි මහතුරු සමහර ඒවා තියෙන හරි ක්ලියර් නේ කට්. ගේ මුළුමනින්ම විනාශයි. අය ඒකට මේ අතරමැදි තැන නෑනේ. ඒතර ගේ මුළුමනින්ම විනාශන විනාශය තමයි. හැබැයි සමහර ඒවා තියෙන අතරමැදි තැන තියෙන හිමි විය යුතුද නොවිය යුතුද? ඉතින් ග්‍රාම නිලධාරි මහත්මයා කල්පනා කරනවා හිමි විය යුතු කෙනා තෝරගන්න. එතකොට යම් ප්‍රමාදයක් සිද්ධ වීමේ ඉඩක් තියෙන මේක ස්වභාවිකයි. දැන් රජයේ රස්සාවක් තිබිලා නැති වුණා නම් දන්නවා රජයේ රස්සාවක් තිබුණා පැමිණීමේ ලේකම් තිබුණා නැති වුණා ගානක් දුන්නා ඉවරයි. හැබැයි මේක හිම නෙවෙයි. මේක විවිධත්වයෙන් ගොඩක් තියෙනවා. විවිධත්වයෙන් ගොඩක් තියෙනකොට හැම විටම මොකද වෙන්නේ? කෙනෙක් කියන මටත් හිමි විය යුතුයි. නිලධාරිමාත්වක කෙනා වට හිමි නෑ කියලා. මෙයා හිතන මට හිමි විය යුතුයි කියලා. එහෙම පොඩි පරස්පරතාවයන් තියෙනවා ඔබ දේශපාලන අධිකාරියට දේශපාලන නායකින්ට ගම්වල වැඩ කරනවා දන්නවා මේක. ඉතින් මේක අපි කවුරුත් මුහුණ දෙන යථාර්ථයක් මෙවැනි ව්‍යසනයකදී. මොකද මේක සීමාකම් හරියටම කොටු ගහලා නැහෙනේ. කොටු ගහන්නත් බෑනේ. ස්තූප යට වුණුත් දෙනවද කාමර යට වුණුත් දෙනවද එහෙම කරන්න බෑ. එතන මොකද කරන්නේ මේ අපි කියන මේ හැම දිනාටම මේ 25000 හිමිකම තියෙනවා. ඒතර ගාමනිදල මහත්තයා ඇතුළු මේ නිලධාරි මණ්ඩලය තීරණය කරන හිමිකම තියෙන කාටද දෙනවා. කිසිදු ભેදකින් තොර මේ හැම දිනාටම දෙනවා. දැනට වාර්තා වෙලා තියෙන 90%65% ආසන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සමහර දිස්ත්‍රික්කවල 90% සමහර දිස්ත්‍රික්කවල 100% ලබා දීලා තියෙනවා. සමහර තැන්වල තාම ලැබිලා නැත්නම් 25000 දෙනවා. ඊළඟ අපි කියව තව 50000ක දීමනාවක් දෙනවා. ඒ 50000 දීමනාව සීමා තියෙනවා. මොකද්ද? ගේ කැඩිලා නම් ගේ ඇතුලේ ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තියෙනවා නම් සමහර ඒවා තියෙන ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා නැහැ. ගෘහ භාණ්ඩ වලට හානියක් වෙලා තිබෙනවා නම් එයාට මූලික උපකරණ ටික අඩුම තරම ඉවුම් පිහුම් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ටික කවදාවත් රට ආණ්ඩුවක් මෙහෙම කල්පනා කළා නැහැ. අපි බලනාට ගෑස් සිලින්ඩර ගිහිල්ලා ලිප ගිහිල්ලා නම් නේද එයාට මූලික දේවල් ටික කරගන්න බැරි නම් අපි ගෙදර යන්න කිව්වට වැඩක් නැහැ. අපි මේ හැම පවුලකටම රුපියල් 50000 ලබා දෙනවා. ඒක තමයි ප්‍රතිපත්ති මිතිය. මේවට තියෙන ප්‍රති මේකට මොනිකම් 50000 අර ප්‍රතිපත්තිමේ මූලධර්මයක් මත තමයි අපි මේක ලබා දෙන්නේ. මොකද එයා ගෙදර යනවා ගෙදර බහණ්ඩ යට වෙලා තියෙනවා. ඒ ග්‍රාම නිලධාර මහත්මයා වාර්තා කරනවා නම් එයාට මේ 50000 හිමි. ඊළඟ තව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒතර ඒක ගොඩාක් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරලා තියෙනවා පළමු වටේ මුළුමනින්ම නිවාසය අහිමි වුණා. පූර්ණ වශයෙන් නිවාසය හානි වෙලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. නමුත් NBRO කියන යන්න එපා කියලා තින්ට. ඒ නිවාසය. තව එකක් තියෙනවා. නිවාස හානි වෙලා නැහැ. නමුත් ඒ தત્ත්වයේ අවදානම් කියලා යන්න එපා කියනවා. මෙහෙම කාණ්ඩ තුනක් තියෙනවා. ඒ කාණ්ඩ තුන සාමාන්‍යයෙන් පිළිවෙලින් කිව්වොත් දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පූර්ණ වශයෙන් හානි වුණු අය ඉන්නවා. නිවාස තියෙනවා 6228ක්. අර්ධ වශයෙන් හානි වුණු NBRO අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBRO අවසර නොදෙන ගෙදරට කිසි දෙයක් වෙලා නැහැ. හැබැයි NBRO ක යන්න එපා කියලා. එහෙම ගෙවල් තියෙනවා 6877ක්. එහෙම ගත්තා මුළු නිවාස තියෙනවා 17648ක්. අපි පළමු කොට මේ 17048ට ජනවාරි මාසයේ සිට රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක් දක්වා. මොකද උන්ට ඉන්න තැනක් නැහැ, ගෙදරක් නැහැ, යන්න තැනක් නැහැ. නේද? ඒතරේ ඇයට ස්ථිර ආදායමක් ලබන්නේ නැත්නම් මේ හැම දිනකටම මොකද කරන්නේ? රුපියල් 50000ක දීමනාවක් දෙනවා මාස 3ක්. මොකද ඒගොල්ලන්ට ගෙදරක් නැතුව ඉන්න බෑ. ඊළඟ අපේ අපේක්ෂාව. අපි දන්න මේ අවතැන් කඳවුරක මදන්ව අහලා තිනවා රිසත් බද්දුදී මන්ත්‍රීතුමා කාලයක් නේද? ඔබතුමා අවතැන් කඳවුරක ජීවත් වුණායි කියලා. අවතන් කඳුක ජීවිත මොනතරම් අසීරුද? පවුල් සාමීකව එකට එක ශාලාවෙන් දාගන්න එක සුදුසු නේ. ඒක දීර්ඝ කාලයක් බෑ. අපි රටේ අවුරුදු ගණන් මන්දන යුද්ධයෙන් අවතන් වුණු අයත් තාමත් ඉන්නවා. අපි මේ බජට් එකනොත් දැම්ම ගෙවල් 2500ක් හදන්න නේද? තාමත් ඉන්නවා 5000කට වඩා වැඩි පවුල් ප්‍රමාණයක් ඉන්නවා. තාම ගෙවල් 2009 ඉඳන් හිතන්න. තාම ගෙවල් දීලා නේ. 2026 ආවෙලකන අපි ගෙවල් 2500ක් හදන්න දැම්ම ලක්ෂ මිලියන 3000ක් දැම්ම නේ ලබා දෙන්න. නේද අපි හදන්න දැම ගෙවල් 2000ක් හදන්න. එයි මේ අවතන් වීම විශාල ප්‍රශ්නයක්. අවතන් කඳුරක මිනිස් ජීවිතයෙන් පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ. එනිසා අපි අපේක්ෂාව ඉත ඉක්මනින්ම මේගොල්ලෝ මෙතන ඉවත් කරන්න. අර මම කියපු කාණ්ඩ තුනට රුපියල් 25000ක නිවාස කුලියක් දෙනවා ගෙදරට යන්න. ඒතර එයා නිවාස කුලිය අරන් ඒක එයාගේ ඥාති ගෙදරක ඉන්න ඕන. ඒත් 25000 දෙනවා. එයා යන්නේ තමගේ ඥාති ගෙදරකට නම් රට 25000 හිමිකම තියෙනවා. ඊට පස්සේ යාට මාස 3ක් 50000 ගන්න දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. මොකද ඒ ජනතාව අපි බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඊළඟ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඉක්මනින්ම මා කලින් කිව්වේ අපි මුදල් දාලා අපේ බහණ්ඩා සේවා නිෂ්පාදනය උනේ නැත්නම් අපේ උද්දමනයට විශාල බලපෑමක් ඇති කරනවා. එනිසා අපි තීරණයක් අරන් තිබෙනවා ඉතා වේගයෙන් නැවත වගාවන් පටන් ගන්න ඕන. මම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ විශේෂ මිසුද වාරි මාර්ග දෙපාර්තමේන්තුව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගෝචර සේවා දෙපාර්තමේන්තුවයි ජලාස මේ විශාල ප්‍රමාණයක් අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට කතා කරා මතක ඇති නේද? අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරි සැපේ මුනිසා කොච්චර කුමරු වගා කරන්න බැරුව යනවද? පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිසා කොච්චර කුමරු හානි කරන්න බැරුව යනවද නේද? වගා කරන්න බැරුව යනවද? ගෝචර සේවයකේ වායු කඩලන කොච්චර වගා කරන්න බැරුව යනවද කියලා අපි බැලුවා. අපි උත්තරෙම උත්සාහ කරා සියලු බිම් වගා කරන්න. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අපි අනිත් පළාත් වලින් කට්ටිය අරගෙන ඉන්න වැව් ටික හදන්න. සමහර ඒවා තියෙනවා මාවිල්ලාරු වගේ ගත්තොත් ටීගා දීර්ඝ කාලයක් යයි. අනිත් හැම ඇනිකට් එකක්ම කුඩා 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 හැම ප්‍රතිසංස්කරණයක් අපි කරන්න කියලා කිව්වා. ඒවට අවශ්‍ය වෙන සල්ලි ප්‍රතිපාදන සියල්ල ලබා දුන්නා. අපිට අවශ්‍යකම තිබුණේ මේ මහ කන්නේ ආරම්භය මේ දෙසැම්බර් මාසේ 30 දක්වා මහ කන්නේ තියෙනවා. ඒ නිසා මේ මහ කන්නේ තා ඉක්මනින්ම වගා කිරීමේ සලස්ම අපිට තිබුණා. අන්නේ වගා කිරීම සඳහා අපි ඒ වගාවන් සඳහා අවශ්‍ය වෙන සහන ලබා දුන්නා. ඒ අනුව තමයි වි බඩිරිඟු රටකජු සහ ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා නම් හෙක්ටයාර එකට 150,000ක දීමනාවක් දෙන්න අපි තීරණය කරා. මේක ඉස්සර තිබුණේ අක්කරයකට 16,000යි හෙක්ටයාර එකට 40,000යි තිබුණේ. හැබැයි අපි 150,000ක් දෙන්න තීරණය කරා. මම කියන්නේ නේ හෙක්ටයාරයක් වගා කරලා තිබුණු හෙක්ටයාරයේ පළගොයම විනාශ වුණාම 150,000ක් යන්නේ නැහැ නැවත වගා කරන්න. හැබැයි එයාට අපි නැවත නැගිටින්න ධෛර්යයක් දෙන්න ඕන. එයාගේ කුඹුරේ හාන ගාන බලලා පෝර සානාධාර ගෙවුණු ගාන බලලා ශ්‍රම කුලිය බලලා විතරක් ගණන් හදුවනම් රුපියල් 80,000 ඉලක් විතර යයි. හැබැයි අපිට අවශ්‍යකම තිබුණේමනේ ඒ ජනතාවට යලි 50ක් දෙන්න ඕන. ඔවුන්ගේ වගා කරපු භූමිය හානි වුණා මිනිහෙක්ගේ තියෙන වේදනාව අපි දන්නවා. සාමාන්‍ය ගොවියෙක් වගාවක් කරාට පස්සේ හැමදාම පුරුද්දට උදේ කුඹරට ගිහලා නිල්ල ගොයම දිහා බලනවා. සතුටු වෙනවා. එහෙම නැගීගෙන එන ගොයමක් විනාශ වුණාම යාට මානසික බිඳවැට ස්වභාව අපි දන්නවා. එනිසා අපි හෙක්ටයාර ලක්ෂ 150,000 දෙන්න තීරණය කරා. දැනටමත් කුසිකර්ම දෙපාර්තමේන්තුව අපි ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඔවුන්ට පහසුවක් තියෙනවා බැංකු ගිණුම් අර පෝර සානාධාරය සඳහා බැංකු ගිණුම් තියෙනවා. වාර්තා ඒගොල්ලෝ මට කිව්වා 15 වෙනකොට ඔක්කොම අරගෙන අවසන් කර මම ඉතින් ලබන සතියේ ඒ පෝර සානාධාරය ලබා ගත්ත හැම ගොවියෙකුටම මේ 150,000 හෙක්ටයාරක 150,000 ඒ දීමනාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේක අපි දෙන්නකෝ නැවත පටන් ගන්න. ඊළඟ අනිකුත්
Does this house agree to extend the allocated time until today's proceedings are concluded?
Yes.
Honorable President.
ඊළඟ එළවලු. දොර එළවලු කියලා තමයි අපි මූලික වශයෙන් කියුවේ. නමුත් අපිට ප්‍රදේශ වලට ගියාට පස්සේ දැනුණා එළවලු. කිව්වට මිරිස් වගා කරපු අය ඉන්නවා. ඒතර ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට අපි ඇතුල් කරා. ඊළඟ ලූණු වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් අපි එළවලු කාණ්ඩයට ඇතුල් කරා. ඊළඟ ගස් ලබු වගා කරපු අය හිටියා. ඒගොල්ලොත් එළවලු කාණ්ඩයට ඇතුල් කරා. ඊළඟ කෙසෙල් වගා කරපු හැටිය. ඒ ඔක්කොම එළවලු කාණ්ඩයට අතුල් කරා. ද එළවලු කෙසෙල් මිරිස් ලොකුලුණු සහ ගස් ලැබු අතුල් කරලා හෙක්ටයාර එකට 1,02,000ක් දෙන්න තීරණය කළා තිබෙනවා. ඔක්කොම දෙන්න පුළුවන්. නැවත මේ වගාව පටන් ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ මීට අතිරේක වශයෙන් අපිට විශේෂයෙන්ම අපනයන කුස්කර්මාන්ත පැත්තේ යෝජනා ගණනාවක් ආවා. ඒ වගේ අපි තීරණය කරලා තිබෙනවා ඝනත්වය අනුව ගම්මිරිස් වගාවට අවශ්‍ය වෙන වන්දි මුදල් ලබා දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම එනසාල් වලට වගාවට අපි වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. තව කෝපි වගාවට වන්දි දෙන්න තීරණය කරලා තිබෙනවා. ඊට අවශ්‍ය වෙන අපි දත් ඔක්කොම ලබා දීලා තියෙනවා. ඒ දත් අනුව මම හිතන්නේ ගම්මිරිස් පැලයකට රුපියල් 250 ගණනක වන්දි තීරණය කරලා තියෙනවා. ගම්මිරිස් වලකට රුපියල් 250 ගණනක වන්ද සාමාන්‍ය හෙක්ටයාර එක ගම්මිරිස් පැල 1,700ක් වගේ වගා කරනවා. 250 ගණන ලබා දෙනවා අපි. නැවත ඒ වගාවට ගේන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපනයන කුස්කර්ම දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය නව වගාවට අවශ්‍ය වෙන පැල ලබා දෙන්න අපනයන කුස්කර්ම දෙපාර්තමේන්තුව. ඒතර අපිට පුළුවන් ඒ වගාවත් යලි නේද මෙතෙන්ට ගේන්න. ඊළඟ ප්‍රධාන වශයෙන් මුහුණ දුන්න ප්‍රශ්නේ තමයි සත්ත්ව පාලනය පිළිබඳ ප්‍රශ්නේ. මොකද සත්ත්ව පාලනයේදී වෙන ප්‍රශ්නේ තමයි කුඹරකට නම් හෙක්ටයාර කියලා මිම්මක් තියෙනවා. එළවලුට නම් අක්කරේ කියලා මිම්මක් තියෙනවා. හැබැයි සත්ත්ව පාලනයට එහෙම මිම්මක් නැහැ. සත්තු කොච්චර ඉන්නවද? එතකොට සත්තුන්ගේ සත්තු වර්ග ගොඩක් ඉන්නවා. එකම සතාගේ වුණත් ලොකු සත්තු ඉන්නවා, පොඩි සත්තු ඉන්නවා, පැටව සත්තු ඉන්නවා. ඒ නිසා විවිධත්වයෙන් ගොඩයි. අපි මේ විවිධත්වය කොහොම සාධාරණ ඉටු කරන්නේ? ඒ වගේම රෙජිස්ටර් වෙන්න ඕන. අපේ පශු වෛද්‍ය කාර්යාලේ මේව රෙජිස්ටර් වෙන්න ඕනකම තියෙනවා. සමහර ඒවා රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට ලියාපදිංචි වෙලා නැති වගේ අපි වෙනම හිතන්න ඕනකම තියෙනවා. හැබැයි පළමු පියර ලියාපදිංචි වෙච්ච ඒවාට අපි සලසුම් අදලා තියෙනවා. ඒකදී අපි හිතනවා දෙමුන් ගවයක් නැති වුණොත් විපතරපත් වෙලා තියෙනවා නම් 1,02,000ක ආදායයක් දෙන එක ගවයකට 1,02,000ක් දෙනවා. උපරිම ගවයන් 10ක් දක්වා. ද කාටරි දෙමුන් වර්ගී ක්‍රොස් කරපු ගවයින් 10ක් ඔහුට නැති වෙලා තියෙනවා නම් මිලියන 2ක් හම්බ වෙනවා. 10ට වඩා වැඩි නම් ඒත් මිලියන 2යි. මොකද ඒකේ සීමාවක් දාන්න උඩින් කැප් එකක් අපි දාන්න ඕන. ඒ නිසා එක ගවයකට ලක්ෂ 2 ගානේ අපි ගවයින් 20ක් සඳහා ඒ ආධාර දෙන්න තීරණය. ගවයින් 10ක් සඳහා ඒ ආධාර දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ දෙමුන් නොවන දේශීය ගවයින් ඉන්නවා. දේශීය ගවයකට අපි තීරණය කළා තියෙනවා 50,000 ගානේ දීම නවත්වන්න. දේශීය ගවයක් නැති වෙලා තියෙනවනම් ලොකු කෙනෙක්ද පොඩි පැටවෙද්ද කියන ભેදකින් තුර 50,000ක් දෙනවා. උපරිම සත්තු 20 දක්වා. ඒ කියන්නේ රුපියල් මිලියන 1 දීමනාවක් යාට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දේශීය හරකෙක් නැති වෙලා නේද හරක් 20ක් දක්වා දීමනාව දෙනවා. ඊළඟ ගත්තොත් අපි සැලසුම් හදලා තියෙනවා සූකර පාලනය. එළු සහ බැටළු. ඒතර මේ වගේ ප්‍රශ්නයක් තිබුණ හැම වෙලාවම දැන් මතක ඇති අර සූකර උණාපු වෙලාවෙදිත් අපි ඇත්තට මේ කර්මාන්තේ නැවත ගොඩනගන්න ආධාරයක් දෙන්න කල්පනා කරා. නමුත් ඒ වෙලාව වෙලා තිබුණ දේ තමයි මේවා ලියාපදිංචි වෙලා නැහැ. මෙයා ගාව කොච්චර සත්තු ඉන්නවද? කොච්චර සත්තු මිය ගියාද කියලා ලියාපදිංචි භාවයට පත් වෙලා නැහැ. ඉනිස අපේ සත්ත්ව පාලනයේ යෙදෙන හැම ගොවියෙක්ගේම ප්‍රධාන අභිප්‍රාය බවට පත් වෙන්න ඕන. ඔවුන් පසු වෛද්‍යකාර ලියාපදිංචි වෙන්න කොච්චර සත්තු ප්‍රමාණයක් ඉන්නවද කියලා අඩුමතරමේ මාස 6න් අයට තමන්ගේ සත්තු ප්‍රමාණය ගැන වාර්තා කරන්න ඕන. ලියාපදිංචි නොකරන ගොවිපලකට පසු වෛද්‍ය සේවාව ලබා දෙනවා නම් මුදලක් අය කරන්න ඕන. නොමිලේ ලබා දෙන්න බෑ. ඉදිරියට එතකොට ලියාපදිංචි නම් පසු වෛද්‍ය සේවාවට මුදල් ගන්නෙ නෑ. හැබැයි ලියාපදිංචි නම් ලියාපදිංචි නැත්නම් මුදලක් ගන්නවා. ගවයේ ප්‍රවාහන සහතික දෙනකොට ලියාපදිංචි වෙලා නැත්නම් පළාතෙන් පළාතට මාරු කරන්න දෙන්නේ නෑ. එනිසා ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි. නමුත් ලියාපදිංචි වෙලා නැහැ. නමුත් අපි මෙම සූකර එළු සහ බැටළු කියන වර්ග තුනටම එක සතෙක් අහිමි වෙලා තියෙනවා නම් රුපියල් 20,000ක් දෙනවා. ඒ 20,000 ගානේ සත්තු 20ක් සඳහා අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒතර කාට හරි සත්තු 5ක් නැති වෙලා නම් රුපියල් ලක්ෂයක දීමනාවක් ලැබෙනවා. කාට හරි සත්තු 20ක් නැති වෙලා තියෙනවා නම් ලක්ෂ 10 ලක්ෂ 4ක දීමනාවක් ලැබෙනවා. සත්තු 20ට වඩා වැඩි හරි අඩුයි අපි බැලුවා. මේක අපි ටිකක් බලලා තමයි කරලා තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ අපිට ලක්ෂ 4ක දීමනාවක් නැහැ. හැම සතුරුකම අපි 20,000ක් වගේ දෙනවා. මොකද අපි බැලුවා සාමාන්‍යයෙන් පැටවෙ ඊට වඩා රුපියල් 5000 6000 පැටව යන්නේ. ඒතොර යාට පැටව ඇති කරගෙන නැවත ඇති කරගන්න පුළුවන් ගාලට දීලා ආහාර පාන සකස් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා යලි අපි සත්ත්ව පාලනයේ නගා සිටීම සඳහා ඒ සැලැස්ම සකස් කළ තිබෙනවා. ඊළඟ විශේෂම ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කුකුළු පාලනය පිළිබඳව. ඒකේ කුකුළු පාලනයේ විශේෂයෙන්ම ලේයර් බොයිලර් එක එක වයස් මට්ටමේ මේ වගේ විශාල ප්‍රභේදයන් ගණනාවක් කුකුල් පාලනේ තියෙනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා මෙහිම. ලේයර් සතෙකුට මිය ගිය එක් සතෙකු සඳහා රුපියල් 500 බැගින් සත්තු 2000ක් දක්වා ලබා දෙන්න. එතකොට 1 මිලියනයක් හම්බ වෙනවා. සත්තු 2000ම මිය ගිහිල්ලා නම් ෆාම් එකේ එයාට සතෙකුට රුපියල් 500 ගාණ ගෙවනවා. ලේයර් වලට බොයිලර් වලට සතෙකුට අපි ගෙවනවා රුපියල් 250 ගානේ. එයාටත් සත්තු 4000 දක්වා යන්න පුළුවන්. તો සත්තු 4000ක් මරලා නම් එයාට ලක්ෂ 10ක් හම්බ වෙනවා. එතකොට මම හිතනවා ඒක සාධාරණ ගෙවීමක් කියලා. එතකොට ඒගොල්ලන් නැවත පුළුවන් තමන්ගේ කර්මාන්තේ පටන් ගන්න. අපි බැලුවා විශාල වශයෙන් තියෙනවා ගෙවතු ආශ්‍රිත කුකුළු පාලනය. හැබැයි මේක විශාල මේවා රෙජිස්ටර්ඩ් ඒවා. මොකද අපේ පළාත් සභාවලින් අපේ දෙපාර්තමේන්තු වලින් මේ ගොවීන් දිරිගැන්වීම සඳහා විශේෂම උතුරු පළාතේ සත්තු 10 15 25 ලබා දීපු ගොවි පොළවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. බැක්යාඩ් ක්‍රමීට. ඒ කියන්නේ ඒගොල්ලෝ අර නිදැල්ල ඇති කරන්න. හැබැයි ඇති කරන්න සත්තු දීලා තියෙන්නේ පළාත් සභාවෙ. ඊට පස්සේ අනිකුත් පසු සේවාව ලබා දීලා තියෙන්නේ පළාත් සභාවෙ. ඒ නිසා ඒගොල්ලෝ වැඩි නෑ. ඒගොල්ලෝ ඉන්නේ 10යි උපරිම 25ක් වගේ තමයි ලබා දීලා තියෙන්නේ. අපි ඒ බැක් යාඩ් එක නිදැල්ල ඇති කරන පළාත් සභාවලින් ආධාර දීලා ඇති කරපු අයගේ ලේඛනයක් තියෙන රෙජිස්ටර් ඒ හැම කෙනාටම රුපියල් 10,000 ගානේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ නැවත ඒගොල්ලන්ට පළාත් සභාවෙන් අර අවශ්‍ය පැටවු නොමිලේ ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒතර අපිට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ අර ඒ අයගේ ජීවිතේ නැවත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 10,000ක් ඉතින් දෙනවා. එතකොට ඊළඟ ගත්තොත් ධීවර කර්මාන්තය. ධීවර කර්මාන්තයේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මිරිදිය ධීවර කර්මාන්තය එදෙන අය ඉන්නවා. කරිදිය ධීවර කර්මාන්තය එදෙන අය ඉන්නවා. අපි කරිදිය ධීවර කර්මාන්තය එදෙන අයට අපි හොයලා බැලුවා කරිදිය ධීවර කර්මාන්තය එදෙන්න බෑ බෝට්ටු ඉන්ෂුරන්ස් කරන්න නැතුව. බෝට්ටුව ඉන්සුරන්ස් කරලා නම් තමයි එයාට මත්ස්‍යයන් නෙලීම සඳහා දීවර අමාත්‍යංශින් බලපත්‍රය ලබා දෙන්නේ. ඒක තමයි හොඳ එකක්. ඒ නිසා දීවර කර්ම කරදී මුහුදේ මාළු වල්ලන හැම කෙනාටම බෝට්ටුවට ඉන්සුරන්ස් එකක් තියෙනවා. හැබැයි අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් ඉන්සුරන්ස් කරනවා නම් මොකද කරන්නේ? එයාට ඒක දරා ගන්න බැරි නිසා යා සාමාන්‍ය ප්‍රාය හොඳ නරකද නෙවෙයි. එයා අnder value කරනවා. ඒකනේ කරන්නේ. එහෙම නැත්නම් අවුරුදු 4ක් 5ක බෝට්ටුවක් නම් එයාට අලුත් බෝට්ටුවක් මිලදී ගන්න තරමට මේ සම්පූර්ණ හානි වලට දීමනාව ලැබෙන්නේ නැහැ. ඒක නේද? එයාට සම්පූර්ණ ඒකට එයාට සම්පූර්ණ බෝට්ටුව හානි වුණාම රක්ෂණයේ මුදලක් ලැබුණට ඒ රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ අලුතෙන් බෝට්ටුවක් මිලදී ගන්න. අපි තීරණයක් ගත්තා රක්ෂණයෙන් ලැබෙන මුදල සීනෝර් ආයතනට ලබා දෙන්න. සීනෝර් ආයතනෙන් අලුත් බෝට්ටුවක් ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුව ලක්ෂ 4.5ක් ලක්ෂ 5ක් විතර යනවා. ඉන්සුරන්ස් එකෙන් එයාට හම්බෙන ලක්ෂ 2යි නම් ඒක සීනෝර් ආයතනට දීපුවම සීනෝර් ආයතන ඊට ලක්ෂ 3 දරලා ලක්ෂ 5ක බෝට්ටුවක් එයාට ලබා දෙනවා. එයාට ඉන්සුරන්ස් එකෙන් ලැබෙන ලක්ෂ 4යි නම් ඊටු ලක්ෂ දරලා අලුත් බෝට්ටුවක් ලබා දෙනවා. අපිට අවශ්‍යකම තිබෙන්නේ එයාගේ කර්මාන්තය නිරන්තරයෙන් යෙදීම සඳහා අවශ්‍ය බෝට්ටු ලබා දීම. ඒතර මම හිතන්නේ ඒක තමයි අපි එඳ බෝට්ටු විනාශ වුණු හැම කෙනාටම ඉන්සුරන්ස් එක ලබා දෙන මුදලටින් සීනෝර් ආයතනෙන් අපි බෝට්ටුවක් ලබා දෙනවා. සීනෝර් ආයතනට අවශ්‍ය මුදල් ටික අපි ලබා දීලා තියෙනවා. ඊළඟ දැල්ලාම් පන්න නැති වෙලා තියෙනවා. මම බැලුවා හරිදී දීවර කර්මාන්තයේ දෙන දීවරයෙකුගේ එක පීස් එකක් සදා රුපියල් 20000ක් යනවා කියලා දිනවා. රුපියල් 20000ක් යනවා. අපි තීරණය කරලා තියෙනවා ඒ දැල්ලාම් පන්න නැතුණු හැම කෙනාටම පීසස් පහක් දෙන්න. ඒ සඳහා රුපියල් ලක්ෂයක වවුචරයක් දෙනවා. මූද දීවර කර්මාන්තය එදිලා ඉන්නව නම් ඒගොල්ලන්ට පීස් පහක් ලබා දෙනවා. ඒකට ලක්ෂයක් ඕන. ලක්ෂයක වවුචරයක් දෙනවා. ඒ වවුචරය ගිල දුන්නාම සීනෝර් එකෙන් දැල් පීස් පහක් ගන්න පුළුවන්. අපිට අවශ්‍යකම තිබුණ මොකටද? ඒ දෙන ලක්ෂය දැල් වලටම යොදවන්න ඕන. මොකද අපිට අවශ්‍යම කර්මාන්තය දිනු කරන්න. ඒ නිසා තමයි ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන මුදල බෝට්ටුවකටම යොදවන්න ඕන. ඒ නිසා තමයි බෝට්ටුවක් දෙන්නේ. එයනෝ තමයි අපි දැලක් දෙන්න තීරණය කළා තිබෙනි. ඒ වගේ තවත් විශාල ප්‍රමාණයක් අපි බෝට්ටු වලට විවිධ වර්ගයේ හානි වෙලා තියෙනවා. සීනෝර් ආයතනය විශේෂ කණ්ඩායම කරෝ විශාල මේ මෙහෙයුමක් දියත් කරනවා. සීනෝර් ආයතනය විසින් ඒ ආපදාවට ලක් වෙලා තියෙනවා. මුළුමනින්ම හානි වෙලා නැහැ. නමුත් පොඩි පොඩි තැන්වල ඩැමේජ් වෙලා තියෙනවා. ඒ සියලු බෝට්ටු ටික සීනෝර් ආයතන විසින් නොමිලේ හදා දීම සඳහා සීනෝර් ආයතනට අපි සල්ලි වෙන් කරලා තියෙනවා. ඒක තමයි කරදී දීවර කර්මාන්තය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි සකස් කළ තියෙන වැඩපිළිවෙල. ඊළඟ මිරිදී දීවර කර්මාන්තය. ඒතකොට සීනෝර් ආයතනෙ ගොඩක් වැඩ එනවනේ දැන් බෝට්ටු හදන්න නේද? ලොකු වැඩ දැල් හදන්න වැඩ ගොඩක් තියෙනවා. එතම මිතන මිරිදී කර්මාන්තය බර අපි සීනෝර් ආයතනෙට දෙන්නේ නැහැ. මිරිදී කර්මාන්ත අපි කරන දේ තමයි ඔරුවක් නැති වෙලා තියෙනවා නම් සම්පූර්ණ වශයෙන් ඔරුව හානි වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂයක් දෙනවා එයාට අලුත් ඔරුවක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ආධාරයක් ලෙස. රුපියල් ලක්ෂයක් ලබා දෙන ඔරුවක් නැති වෙලා තිබෙනවා. ඒගොල්ලන්ට දැල් පීස් ප්‍රමාණයක් දෙනවා උපරිම පහ දක්වා. අපේ දීවර අමාත්‍යංශ කඳවපුවාම අපිට කියලා තියෙනවා ඒ වගේ විශේෂම දීවර සමಿತಿ තියෙනවා. මේ දීවර සමಿತಿ වල ඒ ඒ එක එක දීවරයට හිමි අහිමි වුණු දීවර දැල් පිළිබඳ අදහසක් තියෙනවා කිව්වා. ඒතර අපි මේ අදාළ දීවර දැලටම දෙන්න පුළුවන්. එයාගේ දැල් 2යි නම් එයාගේ දැල් 5යි නම් අපිට හරියටම ගණන් කරලා දෙන්න පුළුවන්. මොකද ඒකේ දත්ත තියෙනවා කියලා දීවර කටයුතු අමාත්‍යංශ අපිට කිව්වා. මොකද හැම වැවක් යටතේම දීවර සමිතියක් තියෙනවා. ඒ සමිතිය යට තියෙනවා ඒ ඒ දීවරයට හිමි දැල් ප්‍රමාණය. අන්න ඒ අනුව කවරෝ දීවරවල දැල් අහිමි වෙලා තිබෙනවා නම් රුපියල් 75000 එක දැලකට රුපියල් 15000 ගානේ දැල් පහක් දක්වා උපරිමයකට ලබා දෙන්න අපි තීරණය කළා තිබෙනවා. මිරිදී කර්මාන්ත උඩට ගන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මිරිදී කර්මාන්තේ සාමාන්‍ය මේ දීවර සමಿತಿ යම් මුදල් එකතු කරලා තමයි ඒ වැවට මාළු පැටව දාලා තියෙන්නේ. මොකද ඒවා දැන් අර ඉස්සර වගේ වැවක ගිහිලා ඕන කෙනෙකුට මාළු වල්ලන්න බෑ. දැන් තියෙන තමයි දීවර සමිතියක් තියෙනවා. ඒ දීවර සමිතිය ලියා අපි තමයි ලාලේකාසේ නේද ඕන තරම් ගිහිලා මාළු වල දැන් අල්ලන්න බෑ එහෙම. ඔව් අල්ලන්න බෑ. දැන් තියෙන දීවර සමිතියත් තියෙන සමිතිය සමාජිකයන් විතර මාළු වල්ලන්න පුළුවන්. ඒ නිසා ඒ සමිතියම තමයි ඒ සමාජිකයන් මුදල් එක්ස්ට්‍රාස් කරලා පැටව දාන්නේ. එතකොට ඒකට ඒ අයට මුදලක් එනවා. නමුත් දැන් ගොඩක් තැන්වලින් ඒ දීවර අමාත්‍යාංශයේ සාකච්ඡා කරන අපිට තේරුණා විශාල ප්‍රමාණයක් මේ වැව් ගලාගෙන ගියපු නිසා දාපු පැටවලින් 30-35කට ආසන්න ප්‍රමාණයක් දැන් මේ මේ සමහර වැව් ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඒ නිසා දැන් අරගොල්ලෝ මුදල් දාලා තිනවා හැබැයි පැටව් ලොකු වෙන්න පැටව් නෑ දැන් ඒ නිසා දීවර අමාත්‍යාංශයට අපි මුදල් වෙන් කරනවා මේ ජලාශවලට එහානියට පත් වුණු ජලාශවලට දෙපාරක් දීවර අමාත්‍යාංශෙන් සල්ලි යොදවලා පැටවු ලබා දෙනවා මොකද අපිට ඕන කර්මාන්තය දිනු කරන්න ද පැටවු වලට සල්ලි දීලා වැඩක් නෑ අපි තීරණය කරා වැව් වලට පැටවු ලබා දෙනවා ඒතර පුළුවන්කම තියෙනවා අර මාස කීපයක් යනකොට අර අස්වැන්න මේගොල්ලන්ට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා ඉතින් මේ පැත්තෙන් අපි කරදී දීවර කර්මාන්ත ගැන අපි කල්පනා මිරිදී දීවර කර්මාන්ත ගැන අපි කල්පනා කරලා තියෙනවා ඊළඟ විශේෂම ගත්තොත් ආපදාවට ලක්ුණු පාසල් සිසුන්ට අපි කලින්ම කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. ඒ කියන්නේ අපි දෙනවා කිව්වා රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. මේ රුපියල් 25000ක දීමනාව ලබා දෙනකොට එකක් රුපියල් 10000ක් අපි ජනාධිපති අරමුදලෙන් ලබා දෙනවා. රුපියල් 15000ක් අපි භාණ්ඩාගාරයේ සල්ලි වලින් ලබා දෙනවා. ඒක තමයි අපේ තීරණේ තියෙන්නේ. තිබුණු ප්‍රශ්නේ තමයි දැන් මේ පාසල් ඒ දරුවා ආපදාවට ලක් වුණා කියලා කවුද හඳුනාගන්නේ? එතන අපිට හරි පැහැදිලි මේක විදුහල්පතිට හඳුනාගන්න බෑ. අපි ගියාට පස්සේ අපිට සාකච්ඡාවල්දී තේරුණා. මොකද විදුහල්පති සීමාවෙ නෙමෙයි තියෙන්නේ. ඉස්කෝලේ යට වෙලා නැහැ, ගෙදර යට වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගෙදර යට වෙලා නැහැ, නේද ඉස්කෝලේ යට වෙලා තියෙනවා. එතන විදුහල්පතිට හොයාගන්න බෑ. ඒ නිසා අපි මේ කිව්වා ග්‍රාම නිලධාරී මහතුරුවරයා මේ සංඛ්‍යා දත්තට ගන්න කියලා. මොකද ඒගොල්ලෝ දන්නවද 25000 දීමනාව දෙනකොට ඒගොල්ලෝ දන්නව කවුද මේ කියලා. මොකද දැන්ට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය අනුව පවුල් පවුල් 6,20,000යි. පවුල් 6,20,000 තමයි දැන් තාපදවට ලක් වෙලා තියෙන කියලා වාර්තා වෙලා තියෙන්නේ. ඒ මේ පවුල් 6,20,000ෙම ඉන්න දරුවෝ ඉන්නවා නම් අනේ දරුවන්ට ආපදවට ලක්ුණු දරුවන්ට අපි රජයෙන් 15,000ක දීමනාවක් ලබා දෙනවා. ඉතින් ඒ තොරතුරු එකතු කරගන්න පුළුවන් ග්‍රාම නිලධාරී මහතුරුන්ට අනේ ගහම නිලධාරී මහතුරු ඒ තොරතුරු එකතු කරගත්තට පස්සේ ජනාධිපති අරමුදලට ලේසියි. මොකද ජනාධිපති අරමුදලට පහළ යාන්ත්‍රණයක් නැහැ. පහළ යාන්ත්‍රණයේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණයට ග්‍රාම නිලධාරී මහතුරු එකතු කරලා ඒක ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා ලබා දුන්නට පසුව ඒ නාම ලේකරෙන්ටම නැවත රුපියල් 10000ක් ජනාධිපති අරමුදලින් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණාම මම හිතන්නේ අපිට රුපියල් 25000 පාසල් දරුවන්ට ලබා දෙන්න පුළුවන්. අපි උපරිම උත්සාහ කරන අලුත් පාසල් වාරය ආරම්භ කරන්න කලින් මේ මුදල් ලබා දෙන්න ඕන කියන ස්ථාවරයක් අපි ඉන්නවා. ඒක මම හිතනවා පාසල් ළමයි නැවත පාසලට යම සදා. අපි දැන්ටමත් වෙන් කළා තියෙනවා සමෘද්ධිසා ළමයි 200ට අඩු පාසල් වලට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න. ඒව කිසි දෙයක් අප්පාදු කරන්නේ. ඒ දීමනා එසේම ලබා දෙන ගමන් මේ විශේෂ ආපදාව හේතු කොටගෙන අපි ඒ ළමුන්ට ඒ රුපියල් 25000 දීමනාව ලබා දෙනවා. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ පරිපූර්ණ කැස්සමීන්තුව තුල තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ව්‍යාපාරික ගොඩනැගිලි ව්‍යාපාරික ස්ථාන ගත්තාම අපි දැක්ක කර්මාන්ත අමාත්‍යංශයේ ඒගොල්ලෝ 16 වෙනිදා දක්වා සකස් කළා ලබා දුන්නා රෙජිස්ටර් වෙන්න කියලා. ඒ අනුව රෙජිස්ටර් වෙලා තියෙනවා තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර. තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර, තනි ව්‍යාපාර, සුද්‍ර ව්‍යාපාර සහ සුළු ව්‍යාපාර කියලා වර්ග තුනක් ඒගොල්ලන්ගේ අනුව තියෙනවා. ඒ වර්ග තුනේ දැන්ට ලියාපදිංචි වෙලා තියෙනවා 9600ක් වගේ හානි වුණ අයයි කියලා. අපි තීරණය කළ තියෙන 9600ටම ලක්ෂ දෙක ගාණි ලබා දෙන්න. ඒක මම හිතන්නේ අපි දැන් මුදල් කර්මාන්ත අමාත්‍යංශයට දෙව්වා. ඒක හරි ලේසි. ඒක මම හිතන්නේ හරි ලේසි. ඒගොල්ලෝ ඩේටා එකතු කරලා තිබෙන්නේ ඒගොල්ලගේ නිලධාරින්ගේ අධීක්ෂණ යටතේ. ඒක පද්ධතියකට එකතු කරලා තියෙන account number එක තියෙනවා. ඒ නිසා ඉතින් ඉක්මනින්ම අපිට ඒ සල්ලිට ගෙවන්න පුළුවන්. එඳ යල්ලි මේ කර්මාන්ත වලට සුළු තනි කර්මාන්ත වලට පණ දීම සඳහා මේ ලක්ෂ දෙකක දීමනාව අපි ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඊළඟ අපි තවත් එකක් දකිනවා බිල්ඩින් වලට විශාල හානියක් වෙලා තියෙනවා මේ කර්මා ඒ කියන්නේ ව්‍යාපාර ගොඩනැගිලි වල. ගොඩනැගිලි වලට හානි වෙලා තියෙනවා. එතකොට ගොඩනැගිලි වලට එයාට ගේකුත් තියෙනවා, කඩේකුත් තියෙනවා. එතකොට ගේ යාගේ හොඳින් තියෙනවා, හැබැයි කඩේ යට වෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ගේ බිල්ඩින් එක හදන්න දෙන්න ඕන. අපි ඒ නිසා තීරණය කළා තිබෙනවා ආපදාවට ලක් වුණු අර්ධහානි වලට ලක් වෙලා තියෙන බිල්ඩින් වලට ආරම්භයක් ලෙස ලක්ෂ 5 ගාණක් ඔක්කොටම දෙනවා. ලක්ෂ 5 ගාණක් දෙනවා. කවුරු හරි කියනවා නම් තමන්ගේ ලක්ෂ 5 ප්‍රමාණවත් මදි කියලා ඒක තක්සේරු කරලා උපරිම ලක්ෂ 50 දක්වා දෙනවා. තක්සේරු කර දෙනවා. කිසිදු තක්සේරුවකින් තොරව එයාගේ බිල්ඩින් එකට හානියක් වෙලා තිබෙනවා නම් රුපියල් ලක්ෂ 5ක දීමනාවක් ලබා දෙනවා. කවුරු හරි කියනවා නම් තමන්ට ලක්ෂ 5 ප්‍රමාණවත් නැහැ තමන්ගේ හානියට අනුව නම් එයාට කියන්න පුළුවන් මට ලක්ෂ 5 එපා මගේ එක තක්සේරු කරන්න. පහත් අරගෙන තක්සේරු කරන්න බෑ. පහ මූලික වටේ ගන්න කැමති හැම දෙනාටම ලක්ෂ 5 ගන්න පුළුවන්. නැ තමන්ගේ හානිය ලක්ෂ 5ට වඩා ලොකුයි කියලා හිතනවනම් තමන්ගේ ව්‍යාපාරික ස්ථානට වෙලා තියෙන හානිය ලක්ෂ 5ට වඩා වැඩි කියලා හිතනවනම් එයාට අපි තක්සේරු කරාට පසුව ලක්ෂ 50 දක්වා ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒතර මම හිතන්නේ ඒ ව්‍යාපාරික ස්ථානවලට ව්‍යාපාර ස්ථාන ගොඩනැගීම සඳහා ඒ කාර්ය ප්‍රමාණව. ඊළඟ තව කර්මාන්ත අමාත්‍යාංශයේ රෙජිස්ටර් නොවුණු හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙළඳ බලපත්‍ර ගත්තු මේ වගේ සුළු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔගේ දත්ත හරියටම එකතු වෙලා නැහැ. ඒ නිසා දත්ත එකතු වෙන්නේ නැතුව අපිට ඒක තීරණයක් ගන්න බෑ. හැබැයි අපි ආණ්ඩුවක් ඇටේ ඉන්නවා කඩයක් කරා ගමක. කඩේ බඩු ඔක්කොම ගියා. එයාට අපු කඩේ පටන් ගන්න කොහොමද? පොඩි ව්‍යාපාරයක් කරමින් හිටියා. නේද? අපි හිතමු මාළු ලෑල්ලක් කරා. එයාගේ මාළු ලෑල්ලේ හට් එක ගලවගෙන ගියා. හැබැයි රිස්ට් වෙලා නැහැ. හැබැයි අර නැමත හට් එකක් හදාගෙන ව්‍යාපාරය පටන් ගන්න. ඒකට ආණ්ඩුව ආධාර කරන්න ඕන. හැබැයි ඒ පිළිබඳ පූර්ණ දත්ත නැති නිසා හෙට අපි සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැඳවලා තිනෝ. ඒ දිස්ත්‍රික් ලේකම්වරුට ප්‍රාදේශීය වශයෙන් තිබුණු අර කර්මාන්ත අමාත්‍යංශ රෙජිස්ටර් නොවුණු ප්‍රාදේශීය වශයෙන් තිබෙන ව්‍යාපාර ස්ථාන පිළිබඳ අපිට වාර්තාවක් කරගෙන ඒකටත් අපි ඒ ව්‍යාපාර නැවත නගා සිටීමට අවශ්‍ය වෙන දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. මා දැනට ඒ දීමනාව ගැන කියන්න බැරි. ඔව් ගඩොල් පෝරණුවක් ගහගෙන ගිහලා තිනවනම් නේද? එයාට නැවත ගඩොල් නේද? එයා ශ්‍රමයේ දාලා සමහරව මම දන්නවා මේ ණයට අරගෙන මේවා කරලා තියෙන්නේ. ඒගොල්ලන් නැවත ව්‍යාපාරය පටන් ගන්න අපි කරන්න ඕනකම තියෙන දේ ඒගොල්ලන්ට ආධාරයක් ලබා දිය යුතුයි. හැබැයි ආධාරය ලබා දීම සඳහා ඒ කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණය කරන්න අපිට අවශ්‍යකම තියෙන කොච්චර ප්‍රමාණයකට හානි වෙලා තියෙනවද කියලා හෙට දිසාපති තුනාලා දිස්ත්‍රික් ලේකම්තුමලා ඒක අරන් ආවට පස්සේ අපිට ඒ පිළිබඳ තීරණයක් ගන්න. ඊළඟ මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. විශේෂයෙන් විශ්ව වගාව වගේ ඒවා විශාල මිල අධික ව්‍යාපාර. ඒතර මේ ව්‍යාපාර වලට ප්‍රධාන ප්‍රශ්නේ තමයි නැවත මේක ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වෙන වර්කින් කැපිටල් එක. ඒක ලබා දෙන්න ඕනකම ඒගොල්ලන්ට වැඩ කරගන්න සල්ලි නෑ. අපි තීරණයක් ගත්තා මෙහිම. ඒගොල්ලෝ ගොඩක් ඔයිස්සෝ ඒ කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරා. ඒගොල්ලන්ගේ අපි යෝජනා තමයි ඒගොල්ලන්ට සාහනශීලී ණයක් ලබා දෙන්න කියන එක. ඒගොල්ලෝ යෝජනාව තියෙනවා සාහනශීලී ණයක් ලබා දෙන්න. ඒත් අපි තීරණ කළා තියෙනවා සාහනශීලී ණයක් ලබා දෙන්න. එකක් අර පොඩි අයට ලක්ෂ 2 කමාරි සිට ලක්ෂ 10 දක්වා. ලොකු අයට මිලියන 25 දක්වා. ලක්ෂ 250 දක්වා ණයක් ලබා දෙන්න. ණය ලබා දෙනකොට ආණ්ඩුව පොලියක් අය කරන්නේ නෑ. ආණ්ඩුව මුළුමනින් මේ පුදල් ටික බැංකුවට ලබා දෙනවා. බැංකුව හරහා තමයි මේක දෙන්න ඕන. මොකද හරියට ඒගොල්ලෝ පොපර්ණ ගිණුම් බලලා ඒගොල්ලෝ දන්නවා මේ ව්‍යාපාරේ මිලියන 25ක් වුණාද මිලියන 10ක් වුණාද කියන ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ගනුදෙනු කරුවන් නිසා. ඒතර බැංකුවට පුළුවන් තීරණය කරන්න. අපි මොකද කරන්නේ? අපි බැංකුවට සල්ලි ලබා දෙනවා. බැංකුව විසින් ඒගොල්ලන්ගේ පරිපාලන වියදම් වලට අදාළ වෙන පරිදි ඒ පොලියට දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඒගොල්ලෝ හිතනවා සාමාන්‍යයෙන් ඉස්සරහම පරිපාලන වියදම් නිසා ඒගොල්ලෝ 3% වගේ පොලියක් ගන්නවා. ඒ කියන්නේ ආණ්ඩුව තමයි බැංකුව හරහා තමයි මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුව බැංකුවට සල්ලි දෙනවා. බැංකුව තමන්ගේ මේ ව්‍යාපාර හානි වුණු අයට ඒ තක්සේරු වුණු ඒගොල්ලෝ මුදල් ලබා දෙනවා. ඒගොල්ලෝ මුදල් ලබා දුන්නාට පසුව බැංකුවට යනවා මේකේ කාර්ය මේ වියදම් පරිපාලන වියදමක් යනවා. ඒ වියදමට සරලන පොලියක් බැංකුව ඇතුළු කරයි. මම හිතන 2% 3% වගේ පොලියක් බැංකුව අය කරයි. ඒ අය කරලා මේ ණය මුදල් ලබා දෙනවා. ඒ වගේ මාස 6ක ග්‍රේස් පීරියඩ් එකක් ලබා දෙනවා. මාස 6කින් පස්සෙ තමයි ඒගොල්ලෝ ගෙවන්න පටන් ගන්න ඕනකම තිබෙන්නේ. ඒතර මම හිතනවා මේ සුළු පරිපාලන ව්‍යාපාරිකයන්ට අපිට මිලියන 25ක් වන්දිලෙස ගෙවන්න කියලා සාධාරණ අමාරු වෙන්නේ. ඒක අපි දන්නවා කවුරුත්. ඒ නිසා අපි කරන්න ඕනකම තියෙන මේ ව්‍යාපාර නැගීම සඳහා අත දෙන්න ඇත්තගතත ආණ්ඩුවෙන් දෙන්නේ පොලි රහිතව. නමුත් බැංකුව හරහා තමයි මේ ණය ලබා දෙන්න ඕන. බැංකුව තමගේ පරිපාලන වියදම් සඳහා යම් පොලි අනුපාතයක කය කරයි. ඉතින් අපි හිතන 2% 3% අතර පොලි අනුපාතයකට මේවා ලබා දෙයි කියලා. ඒතර අපිට පුළුවන් ඔය මිලියන 25 දක්වා ණය යෝජනා ක්‍රමයක් හදලා තියෙනවා. එවැනි ව්‍යාපාර යලි නගා සිටුවන්න. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ඔව් මම දැන් මේකෙත් අපි ප්‍රවේශම් වෙනවා මෙහෙම. මේක අපි ප්‍රවේශම් වෙනවා අපේ ඉන්ෂුරන්ස් අපේ රක්ෂණ පොලිසියක ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි දෙනවා බිල්ඩින් එකට. ඒක අඩු කරලා තමයි රක්ෂණය දෙන්නේ. එහෙම පොලිසිය එකක් අපි නැහැ. අපි එක වෙන විදියකට ඒක කළමනා කරන කරන්න. එතකොට අන්න එයාට පුළුවන් බහණ්ඩ ගිහිලා තියෙනවා නම් මම අර කලින් කිව්වේ පැකේජ් එකක් දැන්ට ලක්ෂ 2ක් දෙනවනේ අර තනි සුද්‍ර සුළු කියන එක ලක්ෂ 2ක දීමනාවක් දෙනවනේ. අන්න ඒ දත්ත ටික අපිට එකතු වුණාම ඒ හානියට යම් දීමනාවක් අපි ලබා දෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක මුළුමනින්ම තක්සේරු සහිත දීමනාවක් නොවෙන්න පුළුවන්. හැබැයි දීමනාවක් අපි ලබා දෙනවා. ඒ ලබා දෙන්න නම් අපිට මේ දත්ත ටික ඔක්කොම එකතු වෙන්න ඕනකම තිබෙනවා. ඉතින් අපි හිතනවා හෙට අපිට ඒ ගැන තීරණ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒගොල්ලන්ට අපි ලබා දෙනවා. ඒගොල්ලන්ගේ හැබැයි ඉදිකිරීම සඳහා මම කලින් කිව්වේ. ඒගොල්ලන්ගේ බිල්ඩින් එකට හානි වෙලා තියෙනවා නම් ආරම්භයක් ලෙස ලක්ෂ 5ක් දෙනවා. ලක්ෂ 5 ඒගොල්ලන් ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් නේද ඒගොල්ලන්ට තක්සේරු කරලා ලක්ෂ 50 දක්වා නැවත බිල්ඩින් එක හදා ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. එතකොට මම හිතන්නේ මේ ව්‍යාපාර ටික නැවත ඔව් අනිවාර්යෙන් නේද අපි එක බලමු ආපු දත්තත් එක බලලා නේද අපි දීමන අපි 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 අපේ අරමුණ මොකද්ද අරමුණ මේ ව්‍යසනයට පත් වුණු අයගේ ජීවිතයේ යලි නගා සිටීම සහ සමහර තැන්වල තිබුණටත් වඩා වැඩි උඩට අපි ගේන්න ඕන ඒක තමයි ආණ්ඩුක වගකීම එහෙමද ඒගොල්ලෝ අත්තරින්න බෑ ඕගොල්ලෝ ගඟ අයිනේ හදන් හිටිය කියලා අපිට අත්තරින්න බෑ අපි මේකෙදි අනවසර කියලා සැලකිලිට භාජනය කරන්නේ නෑ අපේ වගකීම තමයි අනවසර ඉදිකිරීම තියෙන හානි වෙලා තියෙනවනම් ගෙවන්න ඕන. හැබැයි අභිප්‍රාය අනවසර කියන අයින් කරගන්න එක තමයි අපේ අභිප්‍රාය. ඒ නිසා මම හිතන්නේ ඒක තමයි අපි ඒ සඳහා තිබෙන යෝජනාවලිය. ඊළඟ ප්‍රධාන එක ඊළඟ ප්‍රධානම එක තමයි නිවාස ප්‍රශ්නේ. නෑ ඇත්තටම ඔබතුමා ඔව් ඇත්තම රවි කරුණාක මන්ත්‍රීතුමා මතු කරන එක ඇත්ත මේකට යම් කාල රාමුවක් අවශ්‍යයි නැත්නම් මේක ඇදගෙන යන්න ඉඩ තියෙනවා ඒක මම කිව්වර ලක්ෂ 5 දාපුවාම මම හිතන 80%ක් විතර මෙතන යයි කියලා. ඒතර අපිට නැත්නම් මේ හැම කෙනාම තක්සේරු කර කර දෙන්න ගියොත් ගෙවල් විතරක් වාර්තා වෙලා තන 120,000ක් විතර. මේ හැම ගේම තක්සේරු කරන්න ගියොත් මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර අපි ඉස්සලා යම් සාධාරණ සමහරකට වැඩි වෙන්න පුළුවන් සමහරකට අඩු වෙන්න පුළුවන්. නමුත් අපි ලක්ෂ 5ක දීමනාවක් දෙනවා කිව්වම මම හිතන 80%ක් විතර මෙතන එළියට වැටෙයි කියලා. ඒ ලක්ෂ 5 අරගෙන ඒගොල්ලෝ ප්‍රමාණවත් කියලා හිතනවා. ඊටු ටික අපිට තක්සේරු කරලා දෙන්න පුළුවන්. ඒතකොට මම හිතන්නේ අපි කාර්යක්ෂම කරගන්න පුළුවන්. ඒක ඔබතුමා මතක් කරන එක ඇත්ත. හැබැයි කාල රාමුවක් අවශ්‍යයි. හැබැයි හද සිකුරාද අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාද මේක සම්මත කරනවා. හරි සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේ ලියා ගන්නවා. ඇත්තටම අපි මේකට ඕරිසල් මහත්තුරට පත් කරන්න ඉතින් ඉන්නවා මේක විමර්ශනය කරන්න ඕනේ මේක යනවද කියලා. ඉතින් මම කියන්නේ මෙහෙම කරන්න එපා. මේ ඔක්කොම රැස් වෙන මොකද්ද? හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. ප්‍රාදේශීය කළමනාකරණ කමිටුව තියෙනවා. ඔබතුමාලා ඒකට සහභාගී වෙන්න. ඒකට මේ අදාළ නිලධාරීන් ඔක්කොම එනවා. මේ පිටින් යන්න ඕනේ මේ කොළඹ යන්න ඕනේ මාතලේ මොකද උනේ කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ නිලධාරීන් ඔක්කොම එනවා. තමුන්නාසලගේ මන්ත්‍රීවරුත් එනවා. එතන මේ ප්‍රශ්නේ ගන්න. ආ 25000 මේ ග්‍රාම සේවාස මෙන්න මේ ආයතන ලැබිලා නැහැ මොකද? ඒ වගේ කිනිල්දාරිය එතන ඉන්නවා. ඒකද ඇත්ත ප්‍රශ්නේ විසඳන්න නම් තියෙන ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ මේ ආපදා කළමනාකරණ කමිටු මොකද නැ බදුල්ලේ එහෙම කාලයක් හැමදාම රෑ 7ට රැස් වුණා. උදේ 7යි රෑ 7යි දෙකටම රැස් වුණා. ඉතින් දිනපතා රැස් වෙනවා මේවා. දැන් නම් දිනපතා රැස් වෙන අවශ්‍ය නැහැ නේද? දැන් දවසක් කර දවස බදුල්ලේ ආපදා කළමනාකරණ කමිටු රැස් වෙනවා. එතෙන්ට තමුන්නාසල යන්න විපක්ෂයේ හැටියට අපි හැමදෙනාම අභිප්‍රාය වෙන්න ඕන මොකද්ද? කොතන කරි මේ දීමනාව ලැබෙන්නේ නැත්නම් ලැබෙන තැන් ටික බලලා එතන ගිහින් නිලධාරි මහතුරු ගාන ඇයි මේ ලැබෙන්නේ නැත්තේ? ඔව් ඒක නේද එන්නේ නැත්තම් එහෙම බදුල්ලේ අපේ සමන්ත එමුතුමා කියන කවුරුත් එන්නේ නැහැ කියලා. ඉතින් ඇවිල්ලා බලන්න මේක ඇත්තටම පුරවැසියන්ට ලබා දෙන්න නම් කළ යුත්තේ කුමක්ද? ඊට වගකීතු නිලධාරි. ඒ නිලධාරින් එක හමුවක් තියෙන ආපදා කළමනාකරණ කමිටුව. ඒ කමඳ කළමනාකරණ කමිටුවට ඔක්කොම එනවා. ඉතින් අපි මෙතන පාර්ලිමේන්තුවේ අපි තමුන්වහන්සේලා ඔක්කොම එකතන මේක අනුමත කරලා දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා අහන්න ඕනේ මේක ලැබුණාද නැද්ද? ලැබිලා නැත්නම් මොකද්ද? කීයකට ලැබුණාද? කොහෙද නැත්තේ? එහෙමනේ ප්‍රශ්නේ. ඇත්තට කෙරෙන්න ඕන නම් කරන්න ඕනකම තියෙන එකනේ. ඇත්තට මේ පුරවැසියන්ට මේ දීමනාව ලබා දීමේ අවංක සද්දුවමනාවක් නම් තියෙන්නේ ආපදා කළමනාකරණ කමිටුවට ඇවිල්ලා ප්‍රශ්නේ අහන්න. වෙන ව්‍යාජයක් නම් තියෙන්නේ පාරෙන් පාරට ගිහිල්ලා කොලේ ලියාගෙන ඉන්න ලැබුණා නැද්ද කියලා. ඒවා බොරු. හොඳේ ඒවා ඇත්ත උවමනාව නෙවෙයි ඒක තියෙන්නේ. ඇත්ත උවමනාව නේද? මනෝ මන්ත්‍රී සහභාගී වෙනවා. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙන ප්‍රශ්න අහන්න පුළුවන්. නිලධාරීන්ගෙන අපි ඔක්කොම එකට එක අහමු. මොකද අපි පාස් කළා දීලා තියෙන මුදල් අදාළ විදිහට ගියාද නැද්ද කියලා සොයා බලන එක අපි හැමදෙනාගේ වගකීම. ඉතින් ගෙංගෙට ගිහිල්ලා කරමු මාස දෙකක් විතර ගිහිල්ලා ගෙංගෙට යමු. දැන් කමිටුවට යන්න. නැත්නම් මං අවංකව ඉල්ලා හිටින්. ඒතර මේ ප්‍රශ්න ඉවර කරගන්න පුළුවන්. මොකද අපි හැමදෙනාටම ඕනකම තියෙන මේ කාර්යක්ෂම ලබා දෙන්න නම් ඒ ලබා දීම සඳහා කාර්යක්ෂම කරන ස්ථානය තමයි මේ ආපදා කළමනාකරණ කමිටුව. ඒක වැදගත් කියලා මම හිතනවා. ඊළඟ විශේෂයෙන්ම මා අවධානය යොමු කරන්න කැමති මේ නිවාස ප්‍රශ්නේ. මම මේ පාර්ලිමේන්තුවේද කිව්වා මේ පූර්ණ වශයෙන් නිවාස අහිමි වූ හැම කෙනෙකුටම ලක්ෂ 50ක් ලබා දෙනවා කියලා. ඊට අමතරව කිව්වා රජෙන් නිවසක් ලබා දෙන්න උත්සාහ කරනවා. රජෙන් නිවසක් ලබා දෙන්න සම රජෙන් ඉඩමක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඉඩමක් ලබා දෙන්න බැරි නම් ලක්ෂ 50 දක්වා සීමාවකට ඉඩමක් මිලදී ගන්න අවස්ථාව දෙනවා. ඔබ තමයි අපේ යෝජනාව. මේ යෝජනාව අතර පූර්ණ වශයෙන් හානි වුණු අය. ඒක පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙනවා මම කලින් කිව්වා. පූර්ණ වශයෙන් හානි වුණු නිවාස තියෙනවා 6228ක්. නමුත් අපි මේක අධ්‍යයනය කරනකොට පූර්ණ වශයෙන් හානි වුණු නිවාස වලට පමණක් මේක යෝජනා කළා හරියන්නේ නැහැ. පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා. හැබැයි හානි වුණු ගෙදරට එහා පැත්තේ නිවසට අර්ධ හානි වෙලා තියෙනවා. හැබැයි NBR එකෙන් කියනවා එයාට එතෙන්ට යන්න සුදුසු නැහැ කියලා. තවම මේ හානි වුණු කලාපී තව නිවසක් තියෙන නිවසට හානි වෙලා නැහැ. හැබැයි අවදානම් කියලා කියනවා. එහෙම ගත්තම මම කලින් කිව්වා පූර්ණ වශයෙන් හානි වුණු නිවාසයෙන් 6228ක් අර්ධ හානි වූ NBR අවසර ලබා නොදෙන නිවාස තියෙනවා 4543ක්. හානි නොමැති නමුත් NBR අවසර නොදෙන නිවාස තියෙනවා 6877ක්. මුළු ප්‍රමාණය තියෙනවා 17648ක්. දැන් අපේ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ ප්‍රතිපත්තිය තමයි මේ ඊට අමතරව තව මීට පෙර අවදානම් කලාප කියලා කියපු තැන් තොල තව ගෙවල් තියෙනවා. ඒවා මේ සැරේ ණය ගිහිල්ලා නැහැ. හැබැයි කලින් කියලා තියෙන මේක අධි අවදානම් කියලා නේද? අපේ සමන්ත ඇමතුමා දන්නව ඇති නේද? අධි අවදානම් කියලා කලාප තියෙනවා. නමුත් ණය ගිහිල්ලා නැහැ මේ සැරේ. එතකොට මේ අවදානම් කලාප වල ඛණ්ඩ හතරක් ඉන්නවා. පූර්ණ වශයෙන් නිවාස අහිමි වුණු අය, අර්ධ වශයෙන් හානි වෙලා අධි අවදානම් කලාප වල ඉන්න අය, හානි නොවි අධි අවදානම් කලාප වල ඉන්න අය, ඒ වගේ මේ සැරේ නායාමට බදු නොවුණු අධි අවදානම් කලාප වල ජීවත් වෙන අය ඉන්නවා. අපේ මුළු ප්‍රතිපත්තිය තමයි මේ සියලු දෙනාම අවදානම් කලාප වලින් යලි සුරක්ෂිත පදාලතට පදිංචි කරවන එක. එතකොට පියවරෙන් පියවර පටන් ගන්නවා. පියවරෙන් පියවර පටන් ගන්නවා කියන්නේ මොකද්ද? මේ මා දැන් කලින් කියපු නායාමට භාජනය වුණු කලාපවල අර මං කියපු කාණ්ඩ තුනටම ඇතුළත් පවුල් 17648ටම මේ ලක්ෂ 50 දීම නව ලබා දෙනවා. 17648 බිලියන 85ක් විතර යනවා. මේ කරන්න ඕන. මේක මේ 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 මා හිතන්නේ මේක අපි දැරිය යුතු මේ වියදමක් හැටියට. මුද ජනතාවගේ ජීවිත කොතනින්ද අපි මිල කරන්නේ? ඒකට සීමාවක් නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි හැමදෙනාගේ වගකීම තියෙනවා. මේ 17648ම එතනින් විතර ගන්නවා අපි. ඊළඟ අපි හදලා තියෙනවා අර අධි අවදානම් කලාපේ ජීවත් වෙන අනිත් පවුල් වලට 2026 වසරේ අපි දාලා තියෙනවා. ඒකටත් ගෙවල් නිවාස 2000කට අපි දාලා තියෙනවා සල්ලි. ඒ දීමනාව තියෙන ලක්ෂ 25 දීමනාව. ඒක තව ප්‍රමාණයකින් වැඩි කරලා ඒ කණ්ඩායමත් අපි එළියට ගන්න උත්සාහ කරනවා. අපිට 26න් බැරි වෙයි 27 වෙනකොට අධි අවදානම් කලාපවල කිසිදු පවුලක් ජීවත් වෙන්න බැරි විදියට නීති සම්පාදනය කරනවා. එළියට ගැනීම සඳහා අවශ්‍ය වෙන මූල්‍ය පහසුකම් ලබා දෙනවා. ඊළඟ මේ පූර්ණ වශයෙන් හානි වුණු ගෙවල් වල කුරුණෑගල වගේ පළාත් ගත්තොත් ගම් වතුරට යට වුණා. එයට ඉඩම තියෙනවා. ඒවා මේ වගේ ගම් වතුරට යට වෙන නිසා වාර්ෂික යට වෙන තැන් නෙමෙයි. ඒත් ඒගොල්ලෝ කැමති නම් ඒ ඉඩමටම යන්න. ඒවා NBR එකේ මුකුත් කියන්නෙත් නෑ, හානිදායකත් නෑ. එයාට දැම්මම් පුළුවන්. අපි පළමු පියවර තමයි මුළුමනින්ම නිවාසය අහිමි වුණු එහෙත් පදිංචි වීම සඳහා ඉඩම සුදුසු අයට ලක්ෂ 50 ලබා දෙනවා. එතන වාර්තා වෙලා තියෙන 2000ක් විතර ඉන්නවා කියලා. ඒ 2000 ඉක්මනින්ම අපිට ඉවත් කරගන්න පුළුවන්. ඊළඟ අපි හැම දිස්ත්‍රික් ලේකම්වරයෙකුට දැනුම් දීලා තියෙනවා ඒ පළාතේ තියෙන ඉඩම් හොයාගන්න කියලා. රජයේ ඉඩම්, සමහර වෙලාවට තියෙන පෞද්ගලික ඉඩම් තියෙයි. ආ පෞද්ගලික ඉඩම් ඒගොල්ලන්ගේ එකඟතාවය මත අපි රජයට අත්පත් කරගන්න සලසුම් හදලා තියෙනවා. මොකද ඉඩම් අවශ්‍යයි මේගොල්ලෝ පදිංචි කරවන්න. මොකද ගෙවල් 17යි 2000ක් ගියොත් තමන්ගේ හිටපු තැනටම 15000කට අලුතෙන් ඉඩම් අවශ්‍යයි. එනිසා ඒ අලුතෙන් ඉඩම් ලබා දීම සඳහා රජය සහ රජය විසින් අත්පත් කරගන්න ලබන රජයට අත්පත් කරගත හැකි රජය විසින් අත්පත් කරගන්න ලබන ඉඩම්වල මේ පවුල් ඉතිරි 15000ම පදිංචි කරවන්න අපි සැලසුම් හදලා දිනවා. අන්න ඒ දක්වා ඒ පවුල් 17000ට මම කලින් කිව්වේ මාස 6කට රුපියල් 25000 ගානේ දීමනාවක් ලබා දෙනවා නිවාසක කුලියට ඉන්න තමගේ ඥාතියෙක් ගෙදර හිටියත් ඒක ලැබෙනවා. එතන මම හිතනවා මේ ඇතුණු තත්ත්වයේ සැලකිත ප්‍රමාණකින් අපිට යථාවත් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ බිලියන 500ේ මේ පරිපූර්ණ කැස්තමේන්තු ඉදිරිපත් කරන්නේ ඒ ජනතාවගේ අපි මේක පියවර කීපකින් අනුගමනය කරා. පළමුව අපි විශාල වේසදරුව මුදා ගන්න. පළමුව වේස මුදා ගන්න. විශාල ප්‍රමාණයක් අපි මුදා ගන්න සමත් වුණා. දෙවැනි පියවර බවට පත් වුණේ අවතැන් වුණු ජනතාවට සුරක්ෂිත මධ්‍යස්ථානවල ගෙන යාම, ආහාර පාන ලබා දීම, සෞඛ්‍ය ආරක්ෂණ ලබා දීම. ඒක ඒ පියවර අවසන් දැන්. තුන්වෙනි පියවර බවට පත් වෙන්නේ එය නැවත පදිංචි කරවීම. සායගලගේ ජීවන උපාය සකස් කළ දෙන එක. ගොවියෙක් නම් කුස කර්මාන්තය යොදවන එක. සත්ත්ව පාලනයෙක් නම් දීවර කර්මාන්තය යොදවන එක. සුළු කර්මාන්තය යෙදෙන කෙනෙක් නම් ඒකට අවශ්‍ය වෙන සහාය දෙන එක. ඒගොල්ලන්ගේ ජීවන උපාය සම්පූර්ණ කළ දෙන එක. ඊළඟ පියවර අවතැන් වුණු අයට අවශ්‍ය වෙන නිවාස ටික සකස් කළ දෙන එක. ඊළඟ පියවර අපිට මෙවැනි ස්වභාවික ව්‍යසන වළක්වන්න බෑ. හැබැයි ස්වභාවික ව්‍යසන වලින් විය හැකි හානිය වැළක්වීම සඳහා දිගු කාලීන විශේෂයෙන්ම මධ්‍ය කඳුකරයේ යළි යථාවත් කිරීම ඉලක්ක කරගත්තු දීර්ඝ කාලීන සැලසුමක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම. එනිසා ඉතාමත් විධිමත් පියවර ගණනාවකින් අපි මේකට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. මේ කිසිවක් ඒ වෙලාවේ දැනිලා ඒ වෙලාවේ හැංගිලා කරපු වැඩ නෙවෙයි. මේ හැම එකක්ම සැලසුම් සාගත කරපුවා. අපි හැමතැනම ගිහිලා කතා කරේ මොකද්ද? ඉස්සලා මේ ජනතාව පදිංචි කරවන්න ඕන. හැබැයි ජනතාව වෙතෙන්ට යන්න නම් එයට ප්‍රවිෂ්ඨ මාර්ග අවශ්‍යයි. පාර නැතුව යන්න බෑ. එනිසා මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශ සභා මේ විශාල වෙහෙසක් දරලා පළාත් පාලන ආයතනට අදාළ පාරවල් මේ සියල්ලම සැලකිය යුතු ප්‍රමාණයට 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරලා හැම පුරවැසියෙකුටම ප්‍රවිෂ්ඨ මාර්ග හදලා දීලා තියෙනවා. ඒක වැදගත්. මේක යලි යථාවත් කරන්න. සමහර ඒවා తాවකාලිකයි. ඒක හරි. තව සමහර ඒවා తాවකාලිකයි. එහෙමනේ කරන්න ඕනකම තියෙන්නේ. ඒ ටික අපි කරලා දීලා තියෙනවා. ඊළඟ මේගොල්ලන්ට අවශ්‍ය වෙන විදුලිය සපයන්න ඕනකම තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, එක නිලධාරී මහත්මෙක් මිය ගියා පවා. නිලධාරීන් විශාල වෙහෙසක් දරලා. මම හිතන හැමතැනම වගේ දැන් ගත්තොත් විදුලි බලය ලබා දීම යථාවත් කරලා තියෙනවා. ඒක අපේ දෙවනි පියව. මේගොල්ලෝ යටිතල පාසුම් හදන්නේ. තුන්වැනි එක ජල සැපයීම. ආකාර තුනකට වතුර සපය ගන්නවා ඒගොල්ලෝ. එකක් ජල සම්පාදන මණ්ඩලයෙන් වෝටර් බෝඩ් එකෙන්. දෙවැනි එක ප්‍රජා ජල සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. තුන්වැනි එක ඒගොල්ලන්ගේ මූල ඉඩකින්. අපි වෝටර් බෝඩ් එකත් එක්ක කතා කරලා සියලුම ජල සැපයීම් යථාවත් කරලා තියෙනවා. ප්‍රජා ජල සංවර්ධන ව්‍යාපෘති අර තැන් දෙක තුනක ජල මූලාශ්‍රයන්ට විශාල හානියක් වෙලා තියෙනවා. අනිත් ඔක්කොම අවසන් කරලා තියෙනවා. ඊළඟ ලිං පිරිසිදු කරන එක හමුදාව ස්වේච්ඡාවෙන් අපි පක්ෂයේ ඇත්තටම ගිහිල්ලා ගෙවල් ගාන ගිහිල්ලා මේ ලිං ටික පිරිසිදු කරලා දීලා තියෙනවා. ඉනිසාව උන් යලි යථාවත් කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය වෙන පානීය ජලය ලබා දෙන්න ඕන. ඊළඟ sannivedanaye අපි අවස්ථා ගණනාවකදී නේද අදාළ සංවේදන ආයතනත් එක්ක සාකච්ඡා කරලා අපි සංවේදනේ සපයලා දීලා තිබෙනවා. ඒ නිසා ඊළඟ අපේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ පාසල් ආරම්භ කිරීම. දැන්ට පාසල් 200ක ආසන ප්‍රමාණයක
600ක් ඇරලා නැහැ.
ඔව්. තාම කීපයක් තියෙනවා. ඒක ඉතින් ඉක්මනින් අපි විවෘත කිරීම ඊළඟ අභිප්‍රාය. ඒ නිසා අපි මේ එකක්වත් මම නැවත කියන්නේ මේ දකින්නකොට හිතෙනකොට කරන ඒවා නෙවෙයි. අපි ඊටමත් සැලසුම් සහගතව පියවරෙන් පියවර අපි මේ සැලසුම සකස් කරලා අද වෙනකොට මම හිතන්නේ ජීවිත යථාර්ථවත් කිරීමට අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික සකස් කරලා දීලා තිබෙනවා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම අපි නිසි පරිදි ඉටු කරායයි කියන තෘප්තියක් සහ වගකීමක් දරුවායයි කියන වගකීම ඉටු කරායයි කියන හැඟීමක් අපිට තියෙනවා. අපි ඒක කරලා තියෙනවා. මේ ව්‍යසන දේශ බලපුවාම බොහෝ හේතුව තමන්ගේ ජන ජීවිත යළි යථාර්ථවත් කරගන්න සැලකිතු කාලයක් යයි කියලා. පාර විවෘත වෙන්න, විදුලිය ලබා දෙන්න, විදුලිය හයිට්‍රේෂන් කණු ගලවගෙන ගිහිල්ලා තිබුණේ නේද? වෝටර් බෝඩ් එකේ නේද? වෝටර් එකද පොම්ප මැෂින් ඔක්කොම ගලවගෙන ගිහිල්ලා තිබුණා. එහෙම තිබුණේ. පාරවල් බෝක්කු පිටින් ගලවගෙන ගිහිල්ලා තිබුණා. අපිට ඉන්දියානු රජයේ විශේෂම తాවකාලික පාලම් ලබා දුන්නා. අපේ හමුදාව ගාව තිබුණා. RDA එකේ තිබුණා. ඒ වගේම తాවකාලික පාලම් ස්ථාපිත කරා. බලන තැන. ඒ කියන්නේ අපිට අපි බැලුවා අපි ගාව තියෙන පාලම් සංචිතේ අවශ්‍ය වෙන තැන් ටික බැලුවා.
ආර්.ඩී.එකෙන් අවශ්‍ය වෙන සැලැස්ම ඇදුවා. ඒ සැලැස්මට අපි අවශ්‍ය වෙන తాවකාලික පාලම් ටික යොමු කරා. ඊටම සැලසුම් සාගතව මේ රට යලි යතාවත් බවට පත් කිරීම සඳහා අපි ඉටු කරලා තිබෙනවා. මා හිතනවා තව ඉස්සරහට අපිට යන්න ඕනකම තියෙනවා. දැන් මේ පාරවල් ටික ස්ථාවර පාරවල් බවට පත් කරන්න ඕන. ඒ සඳහා ආර්.ඩී.එක දැන්ට ඇස්ටිමේන්තු හදලා තිනවා බිලියන 190ක් වැය වේවි කියලා ආර්.ඩී.එක කියනවා තමන්ගේ පාරවල් ටික හදන්න. ඒකට වෙන් කළ තියෙන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන්ද? අමතර මුදල් මේ අතිරේක මේ පරිපූර්ණ ඇස්තමේන්තු ලබා දෙන්න අපි කල්පනා කරනවා. රේල්වේකට විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක ඇස්තමේන්තු අපි තනි තාමත් හොඳින් අපිට සකස් කළා ඉතින් ලැබුණාම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දෙන්න සැලසුම් කළද. ඊළඟ විශේෂම් ගත්තොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හානි වෙලා තියෙන තැන් ටික බලලා ඒකත් ලබන අවුරුද්ද ඇතුළේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපි ආරම්භයක් ලෙස මේ මහ කන්නේට අවශ්‍ය ජල සැපයීම දුන්නත් දිගටම එහෙම දෙන්න බෑ නේද? ඊළඟ යල් කන්නේ එනකොට අපි තෝරගෙන තියෙනවා කොයි වාරිමාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඊළඟ මහ කන්නේ එනකොට අපි ඊළඟ මොන වාරිමාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න කියලා ඒ ටික සකස් කළා තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් අපේ සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරු මා ඉතාමත් වෙහෙස දරලා මේ දෙපාර්තමේන්තු වල තොරතුරු ඔක්කොම එකතු කරලා පොඩි පොඩි පැකේජ් හදලා තිනවා. කවුරු ආධාරයක් දෙන්න ලෑස්ති නම් තැන තැන යවන්න එපා. අක්‍රමවත් වියදම් කරන්න එපා. ප්‍රතිඵලයක් නැහැ. අපි දෙන්නම් මුදල කියන්නේ මුදලට අපිට අවශ්‍ය වැඩි. මෙන්න මේ වැඩේ අපිට කරලා දෙන්න. මෙච්චර මුදලක් වේවි. අපි ආධාර ලබා ගන්න අපේක්ෂා කරනවා. මේ මුළු බරම අපේ භාණ්ඩාගාරයට දරා ගන්න බැරි අපි දන්නවා. නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි දන්නා පහුගිය කාලේ වෙනි ආධාරවලදී නේද? ඒවා විධිමත්ව සිද්ධ වුණ නැති නිසා ඒ වියදම් කරපු මුදලට සාපේක්ෂව අපිට ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා අපි හදනවා ලබා දෙන්න ඕන පොඩි පැකේජ් කීපයක් හදනවා. කවුරු හරි දානපතියෙක් කැමති නම් පාසල් දෙකක් හදලා දෙන්න. ඒක අපි පොඩි එකතුවක් හදලා මේ පාසල් දෙකට මෙච්චර මුදලක් කියලා අපි කියනවා. කවුරු හරි කැමති නම් රෝහලකට උදව් කරන්න. කවුරු හරි කැමති නම් පාරක් හදලා දෙන්න. කවුරු හරි කැමති නම් පාලමක් හදලා දෙන්න. එයාගේ නම වුණත් අපිට ගහන්න පුළුවන්. මේ ඔක්කොම කරලා ඉවරලා අපි මොකද කරන්නේ? මේක සැලසුම් කරලා තියෙනවා ඒ ආධාර ලබා ගැනීම සඳහා පැකේජ් එකක් හදන්න. ඒ වගේම අපේ ආගමික ස්ථාන ඒවා පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන රුපියල් 25000 දීමනවා අපි ලබා දීලා තියෙනවා. අපේ බුද්ධ ශාසන කටයුතු සංස්කෘතික කටයුතු අමතුමා 801ක් ආගමික 861ක් ආගමික ස්ථාන හඳුනාගෙන තියෙනවා. දැන්ට 1000කට කිට්ටු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් සිටින වැය ශීර්ෂයේ ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් හදලා තිනවා. ඒ වගේම පන්සල් සහ ආගමික ස්ථාන පල්ලි කෝවිල් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් දායක සභාවන්ගේ දායකත්ව ලබා දෙන එකඟතාවය පළ කරලා තිනවා. මේ විදිහට රජය ඒ වගේම අපේ පුරවැසියන් ජනතාව විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ ඔක්කොම එකතු කරගත්ත එක්සත් ජනපදයේ ජීවත් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් යම් ව්‍යාපෘතියක් බාර ගන්න. ප්‍රංශයේ ජීවත් වෙන සමහර ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් තව ව්‍යාපෘතියක් බාර ගන්න. ඒ විදිහට අපි ශ්‍රී ලාංකිකයන්ට මේ ව්‍යාපෘති බෙදලා දෙනවා. අපේ රටේ ඉන්න දානපතියන්ට අපි මේ ව්‍යාපෘති බෙදලා දෙන්න කල්පනා කරනවා. එහෙම කරොත් අපිට හිතනවා අපේ ආණ්ඩුවත් විපක්ෂය පොදු ජනතාව ඒ වගේම විදේශ අපේ මිතුරන් මේ සියල්ලංගම එකතු කරලා අපිට දායකත්ව හැදුවොත් මේ තත්වෙන් අපිට ඉතා ඉක්මනින් ගොඩ ඇවිල්ලා අපි අර අයවැලේ කෙනෙන් අපේක්ෂා කරමින් තිබෙන වැඩසටහන අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ බිලියන 500 පරිපූර්ණ ඇස්තමේන්තුව මේ පාර්ලිමේන්තුවට සම්මත කරලා දෙන්න කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
In today's order paper, item number 1, supplementary sum, head 240, program 2, House agrees.
Aye, sir.
I wish to inform the House that item number 1 on today's order paper has hereby been passed in Parliament.
Thank you.
Adjournment to the House, the Honourable Leader of the House. Of Parliament.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2025 ජනවාරි 6 අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල්තැබීවිතය මම යෝජනා කරමි.
Accordingly, the House is adjourned until 9:30 AM on Tuesday, the 6th January 2026.